Tamil will lead the opposition to start it up.
So let me at the outset explain my attire today. Mm-hmm. I'm wearing this shawl to express my solidarity to attain peace in the Middle East and also peace and security worldwide. I want to follow on from Honorable Harsha De Silva. I would like to say the fact that theories are important. Lectures are important. That's how we obtain higher education. But I think lectures, theories, ideologies should be transformed and translated into action. Now, that is what is most important. Honorable Speaker, I think foreign policy or external policy or whatever you may call forms one of the basic fulcrums of governance. A strong, innovative, vibrant, thought-provoking, results-oriented foreign policy is of great benefit to our own nation-state. Now, one of the most important international legal dictums, I will say it in Latin first, pacta sunt servanda. I'm sure Honorable Sabri is very much aware of it. The meaning of it is, thou shalt abide by one's agreements. Now here, Mr. Speaker, unfortunately, our track record in terms of abiding by agreements is quite dismal. We remember in 2019, soon after the end of the war, there was a joint statement signed by the then UN Secretary General and the then President, His Excellency Mahinda Rajapaksa. The substance of that joint statement was not implemented. The lessons learned and Reconciliation Commission, LLRC, the Consultation Task Force on Reconciliation Mechanisms, Udulagama Commission, Paranagama Commission. Now, in all of those instances, unfortunately, Sri Lanka abrogated its responsibility of abiding by agreements. Pacta sunt servanda. Abiding by agreements is of the essence in a credible foreign policy. In foreign policy, credibility is very important. Whether the agreements are oral or whether they are written. Now, we have been a signatory to protect human rights, civic rights, political rights, economic, social, cultural, religious rights. But unfortunately, in the domestic jurisdiction, the government has embarked on a so-called online safety bill and also an anti-terrorism bill, which destroys the very essence of democracy, freedom of speech, freedom of thought, freedom of affiliation to political parties, expressing one's vision, wishes. So I think it's very important that Sri Lankan foreign policy, in actual fact, walks the talk. Kiyana de karana videsha pratipattiya kriyatmaka kirima atishayinma velaga. The sine qua non for a successful foreign policy, the indispensable requirement for an achievement-oriented foreign policy is credibility. We need to have international credibility, and we need to have domestic credibility. So I think we have to commit ourselves to protect the human rights. Today I am wearing this shawl as a symbol of Sri Lanka's wish for international peace and security, and peace and security in the Middle East. We condemn unconditionally the attack on civilians, and those attacks perpetrated by all actors and stakeholders on both sides of the divide. We condemn those heinous attacks. Api thare pratikshepa karanawa civil prajava kendra karagena. Me arbude depatthema inna kandayam walata civil prajava palihak karagena. Me ella karannawu me devanta prahara walata mawurun daruwan civil purawasiyan මිය යෑම, ඝාතනය වීම, සමූල ඝාතනය, සංහාරයන්, ඒ සියල්ලක්ම අපි ප්‍රතික්ෂේප කරනවා. මම මේක ඇඳගෙන එනකොට ලොබියක ඉඳලා එනකොට උතුර නියෝජනය කරන ගරු මහජන මන්ත්‍රීවරයෙක් මගෙන් ඇහුවා මේක අඳින්නේ මේ පලස්තීන ජනතාව වෙනුවෙන් විතරද කියලා. මං කිව්වා නෑ. මේක අඳින්නේ ලෝක සාමය වෙනුවෙන්. මොකද ලෝක සාමයෙන් තමයි ලෝක ස්ථාවරත්වයක් ඇති වෙන්නේ. You need to have international peace for international stability. එතකොට මම පැහැදිලිව කියන්නට ඕන රට තුල සාමය ස්ථාපනය කරන්නට. අපේ රටේ ජාතිවාදය ජාති භේදය, ආගම්වාදය ආගම් භේදය කුමන ජන කොට්ටාසේ ක්‍රියාත්මක කරත් අපි එක තරයේ ප්‍රතික්ෂේප කරනවා. We need to have Sri Lankanism. අපිට අවශ්‍ය ශ්‍රී ලාංකිකත්වය සහ සද් ජාතිකත්වය. දැන් අපිට අහන්නට ලැබුණා නිදි මරාගෙන වැඩ කරනවලු ඔබතුමාගේ අමාත්‍යංශයට සම්බන්ධ නිලධාරිය. ඒ කාර්යක්ෂම සේවාවක් කරන සියලු දෙනාටම අපේ ප්‍රසාදය පළ කර සිටිනවා. මම යෝජනා කරනවා නිදි මරාගෙන නරකද අපේ රටට අහිමි වුණු සම්පත්තික ඔය පිටරටවල තැන්පත් කරලා තිබෙන සම්පත්තික හොයාගත්තොත් නරකද නිදි මරාගෙන මේ රටේ මූල්‍ය සම්පත දේපල හොරාකාපු පුද්ගලින් ඒ අයගේ සම්පත්තික හොයාගෙන නැවතත් වරක් අපේ රටට ගෙනේන repatriation of lost assets රටට අහිමි වුණු සම්පත් අපේ රටට නැවත ගෙනේන වැඩපිළිවෙලට stolen assets recovery වැඩසටහනකට යෑම යෝග්‍ය නැද්ද කියලා මම ගරු සබ්‍රි මැතිතුමාගෙන් අහන්නට කැමතියි. ඒ වගේම ඔබතුමා දන්නවා මං කියන්නේ මේක ඔබතුමාගේ කාලවකවානුවේ සිදු වුණයි කියලා. යම් කාලවකවානුවකදී විදේශ ප්‍රතිපත්තියේ නාමයෙන් ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ නාමයෙන් විවිධ ලොබීස්ලට මේ රටේ මහජන සම්පත් මහජන දේපල මහජන සල්ලි ගෙවලා තියෙනවා. One good example is Zubairi. Zubairi කියන පුද්ගලයාට අපේ රටේ මුදල් ගෙව්වේ රට වෙනුවෙන් ලොබී කරන්න. හැබැයි Zubairi'ගේ වර්තමාන තත්ත්වය කුමක්ද කියන එක ඔබතුමා හොඳින් දන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ ඒ නීති පද්ධතිය තුළ අද Zubairi'ට අත්පත් වෙලා තිබෙන ඉර. එනිසා විශේෂෙන්ම මේ රටේ ශ්‍රේෂ්ඨ අධිකරණය මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ලක් කරපු බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ආටිගල, පී.බී. ජයසුන්දර, නිවාඩ් කබ්‍රාල්, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් ඇතුළු ඒ අනිත් අය මේ රට බංකොලොත් කිරීම තුල, මේ රටේ දූෂණය, වංචාව, හොරකම ක්‍රියාත්මක කිරීම තුල ඒ අහිමි වුණු සම්පත් දේපල නැවතත් වරක් අපේ රටට ලබා ගැනීම සඳහා ස්ටෝලන් ඇසෙට්ස් රිකවරි ප්‍රොසෙස් එකකට ඔබතුමාගේ විදේශ අමාත්‍යංශයේ යාන්ත්‍රණය මෙහෙවන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි හැමෝම දන්නවා සාර්ථක විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රටවල් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් විතරක් නෙවෙයි ක්‍රියාත්මක කරන්නේ. They don't just conduct international relations. Today, international relations have become multifaceted. International economic relations, international commercial relations, international trade relations, international business relations, and so on and so forth. දැන් ඔබතුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා විවිධ ජාත්‍යන්තර සභාවල ජයග්‍රහණ රැසක් ලැබුවයි කියලා. අපේ නියෝජිතවරුන් විවිධ ජාත්‍යන්තර සංවිධානවල ඒ ඡන්ද දෙන්නයි කියලා. ඒ ජයග්‍රහණය කරපු සියලු දෙනාටම අපේ සුබ පැතුම් අපි එකතු කරනවා. ඒක අපිට ගෞරවයක්. ඒක රටට ගෞරවයක්. හැබැයි ගරු ඇමතිතුමනි, මේ ජයග්‍රහණය ලැබීම තුල රටට ලැබෙන ප්‍රතිලාභ tangible වෙන්නට ඕන. We need to have tangible results. It can't be intangible. අස්පර්ශීය වෙලා හරියන්නේ නැහැ. අපිට ස්පර්ශීය ධනාත්මක ප්‍රතිලාභ අපිට ලැබෙන්නට ඕන. So, when we embark on free trade agreements, අපි විශ්වාස කරනවා නිදහස් වෙළඳ ගිවිසුම් වලට අපි ප්‍රවේශ වෙන්නට ඕනේ කියලා. ඉවක් බවක් නැතුව FTAs අස්සම් කරන්නට බෑ. ඒවා assess කරන්නට ඕන. Cost benefit analysis එකක් කරන්නට ඕන. මට අවංකවම කියන්න ගරු ඇමතිතුමා, මම කවුරුත් මේ පහත හෙලනවා නෙවෙයි, quantitative and qualitative analysis කරලා අවංකවම හොඳ ප්‍රශස්ත free trade agreements ක්‍රියාත්මක කරන්නට අපේම රටේ ඒ දක්ෂතාවයේ කුසලතාවයේ දැනුම තියෙනවා. Actually we don't have. We need to develop. We need to train a lot of our governmental personnel to make sure that they get agreements that are mutually advantageous to us. සාපේක්ෂ වාසි අපිට ලැබෙන්නට ඕන මේ ගිවිසුම් වලින්, මේ එකඟතාවයන් වලින්, මේ අවබෝධතාවයන් තුලින්. ඒ වගේම මම ඔබතුමා අමනාප වෙන්න එපා. මම හර්ෂ ඩිසිල්ව මැතිතුමත් එක්ක එකඟ වෙනවා. දැන් ඔබතුමා මානව අයිතිවාසිකම් ගැන කතා කරා, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැන කතා කරා. හැබැයි කනගාටුවෙන් හෝ කියන්නට ඕන, කොරෝනා කෝවිඩ් සමයේ මේ රටේ ඉස්ලාමීය ප්‍රජාවගේ, මුස්ලිම් ප්‍රජාවගේ මානව අයිතිය කඩකරා. දැන් අපේ පැත්තේ ඉඳලා ඒ පැත්තට ගිය මහජන මන්ත්‍රීවරුත් ඇත්තටම ඒ ස්ථාවරයේ හිටියා. හැබැයි එදා මට ඇවිල්ලා කිව්වා, මේ උද්ඝෝෂණය සංවිධානය කරාට ඔබ යන්න එපා උද්ඝෝෂණයට, අපිට සිංහල බෞද්ධ ඡන්ද නැති වෙයි කියලා. මම කිව්වා එහෙම ප්‍රතිපත්තියක අපි නැහැ. සිංහල හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, දමිල හෝ වේවා, බර්ගර් හෝ වේවා, කුමන ජාතියකට අයිති වුණත් මේ ශ්‍රී ලාංකිකත්වය කියන ප්‍රතිපත්තිය තුල අපි ඉන්නවා. ඉතින් ඇත්ත වශයෙන්ම කනගාටුයි කියන්න, මේ බෙරියල් ඇන් ක්‍රමේෂන් ප්‍රශ්නේදී කනගාටුයි. රාජ්‍ය පාර්ශ්වය නියෝජනය කරපු ඒ මුස්ලිම් ඉස්ලාමීය ප්‍රජාව නිවැරදි තැන හිටගත්තේ නැහැ. WHO එක බොහොම පැහැදිලිව කිව්වා මෙන්න මේවයි නිර්ණායක කියලා. එහෙම නිර්ණායක ඉදිරිපත් කරද්දිත් විවිධාකාර වූ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මේ ඉස්ලාමීය ප්‍රජාව, මේ මුස්ලිම් ප්‍රජාව මහා බරපතල ඛේදනීය පීඩනයකට, අසහනයකට ලක් කරා. මම ආඩම්බර වෙනවා මේ රටේ ජාතික පක්ෂයක් හැටියට ඒ දුර්දාන්ත ක්‍රියාවලියට විරුද්ධව මහපාරට බැහැලා ජාතියාගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව ඉස්ලාමීය ජනතාවගේ ඒ සංස්කෘතිමය ආගමික අයිතිය වෙනුවෙන් මහපාරට බැස්සේ අපි විතරයි කියන එක මම බොහොම ආඩම්බරෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා ඔබතුමා අමනාප වෙන්න එපා. කවුරු මොන දේ කිව්වත් ඒ වෙලාවේ ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එදා ගත්තේ අන්තජාතිවාදී තීන්දුවක්. ඒක මං හිතන්නේ අද රටම පිළිඅරගෙන තිබෙනවා. හැබැයි රටම පිළිගත්තේ පෝලිං හැදෙන්න පටන් ගත්තා. මිනිසුන්ගේ බඩට කටට වදිනකොට, රට බංකොලොත් වෙනකොට අන්න ඔක්කොම කිව්ව මේ කරපු දේ අසාධාරණයි කියලා. මම කියනවා අපිට ආර්ථික හානියක් සිදු වෙනකන් ඉන්න හොඳ නෑ. We have to stick by our moral principles, by our ethics. We have to make sure that the different cultural and religious denominations in our country, that their traditional practices are respected. මේ විවිධ ආගම් වලට, විවිධ ජාතීන් වලට අන්‍යෝන්‍ය වුණු ඒ ආගමික සංස්කෘතික ක්‍රියාදාමය අපි ආරක්ෂා කරන්නට ඕන. ඒ අනන්‍ය භාවය, ඒ අන්‍යෝන්‍ය ක්‍රියාපටිපාටියන් වලට අපි මේ රටේ සත්ජාතිකත්වයේ නාමෙන් අපි ඒකට ඉඩක් ලබා දෙන්නට ඕන. Then also I would like to elaborate on one matter that you raised, Honorable Minister. You listed the various international visits undertaken by the President and by members of the government. I personally feel international relations and interactions are very important. You have to engage the international community. But at the end of the day, Honorable Minister, we need to know the results of the balance sheet. අපිට දැනගන්නට ඕන ලැබුණු ප්‍රතිලාභය, වාසි අවාසි මොනවද කියලා, cost benefit එක මොකද්ද? It can't be just qualitative. It has to be quantitative. දැන් එතකොට මම අහන්න කැමති, අද ලෝකයේ ප්‍රවණතාවයක් තිබෙනවා ග්‍රීන් ප්‍රතිපත්ති, හරිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට අපිට හම් වෙනවා විවිධ වරප්‍රසාද. Green bonds programs, green aid, green credit. Now, these are tangible benefits. We need to have tangible benefits. Then samaharu kiyenawa 70ක් එක ගියාලු 80ක් එක ගියාලු. මමත් ඇත්තටම ප්‍රශ්න කරනකොට කිව්වා බහුතරයක් ගියේ ප්‍රයිවට් සෙක්ටර් ෆන්ඩින් වලින් කියලා. ඉතින් මම අහන්නේ ඒ 70 හෝ 80 හෝ 100 හෝ කවුරු හරි ගියානේ, ඒකට පිරිවැයක් දරුවානේ, ඒ පිරිවැයට සාපේක්ෂව රටට ලැබුණු වාසිය මොකද්ද? ඩොලර් 7 වලින්, රුපියල් 7 වලින්. එතකොට අපිට ජස්ටිෆයි කරන්නට පුළුවන් ඕනම වෙලාවක මේ අහවල් ජාත්‍යන්තර එකඟතාවය තුළ අපේ රටට. Please don't interrupt my speech. You can, no please, please please honorable state minister, I respect you. I'm sure you are a decent person and I'm not going to interrupt you. You can always reply me, taking your I'm not blaming anyone. It's not a blame game. I'm just expressing my thoughts in civil language. Okay, I'm not using vulgar language as some people do because of the lack of literacy. I don't do that. So please listen and you can respond. මම ඇත්ත වශයෙන්ම විශ්වාස කරනවා මේක විවේචනයක් හැටියට ගණන් ගන්න එපා. මම කිව්වේ මේ ඇති වෙන අවබෝධතාවයන් වල ඒකඟතාවයන් වල ස්පර්ශීය ප්‍රතිලාභය, ටැන්ජිබල් බෙනිෆිට් එක මේ පාර්ලිමේන්තුවට ඒ ගිය මම යෝජනා කරනවා. හැකියාවක් තියෙනවා නම් මේ ට්‍රිප් එකට ගියන් පස්සේ රයිට් these are the tangible benefits I achieved. ඇවිල්ලා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන එක වැදගත්. ඒක බොහෝ අවස්ථාවල බොහෝ පාර්ලිමේන්තුවල වෙනවා. ඒක යෝජනාවක්. ඒක ධනාත්මකව බාර ගන්න. ඒ මම නිකන් බොරුට විවේචනය කරේ නෑනේ. ලැබි නිකන් තර්කයකට කියමු. ඔය 70ක් 80ක් යන්නට x ප්‍රමාණයක් වියදම් වුණයි කියලා. එතකොට ඒ x ප්‍රමාණයක් වියදම් වීම හරහා ලැබුණු ප්‍රතිලාභයේ 100x වුණා නම් කාටද විවේචනය කරන්න පුළුවන්? කාටවත් විවේචනය කරන්න බෑ. ඉතින් මම මේ ඉදිරිපත් කරන්නේ බොහොම සාධනීය යෝජනාවක්. So I would like to use this opportunity, honorable minister, we on this side of the aisle, we believe in the two state solution as far as the Israeli-Palestinian issue is concerned. Throughout history, you have had the War of Independence, you had the 1956 Suez War, you had the, if I remember correct, 1967 Six-Day War, 1973 Yom Kippur War, and in the latter part of the 70s and the early 80s, you had several wars in Lebanon. As a result of that, you had many agreements. You had Camp David Agreement, Oslo Accords, Abraham's Accords. Many politicians, both Israelis and Palestinian, who have been in the extremes, have come to the middle. Yasser Arafat, Camp David Agreement, Attal Venagatta, Menachem Begin samaga, Yasser Arafat, ආයුධ අතට අරගෙන සටන් කරපු පුද්ගලෙ මෙනාකම් බේගින් ඊශ්‍රායලයේ නායකයා හැටියට බොහොම යුදමය ක්‍රියාදාමයේ ශක්තිමත් ක්‍රියාත්මක කරපු පුද්ගලෙ. හැබැයි කැම්ප් ඩේවිඩ් එකේදී එකට එකහු වුණා. ඒ වගේම ඔබතුමා දන්නවා මගේ මතක හැටියට ඒත් යසර් අරෆත් සහ යිත්ස්ටාක් රබින්, එතන අන්වර් සදාත් ඊජිප්තුවේ ජනාධිපතිවරයා, ඔහුට මොකද්ද වුනේ? ඔව්ව වෙඩි තියලා මැරුවා අන්තවාදීන්. මොකද යිත්ස්ටාක් රබින්ට උනේ ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍යවරයා, ඔහුව වෙඩි තියලා මැරුවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ පලස්තීන ප්‍රශ්නේදී මේ සිවිල් ප්‍රජාවට, මේ කොන්ෆ්ලික්ට් එකේ සිවිල් ප්‍රජාවට සිදුවෙන හානිය පිළිබඳව අපේ බලවත් කනගාටුව පළ කරනවා. රෙසලූෂන් 242338 කියලා ඉන්ටර්නැෂනලි ඇක්සෙප්ටඩ් කන්වෙන්ෂන් එකක් තිබෙනවා, අග්‍රීමන්ට් එකක් තිබෙනවා, අවබෝධතාවයක් තිබෙනවා. ඒක ටූ ස්ටේට් සොලූෂන් එකක්. ඊශ්‍රායලයට බෑ බලහත්කාරයෙන් ටූ ස්ටේට් සොලූෂන් විසඳුම විනාශ කරන්නට අලුතෙන් ගිහිල්ලා ඔකියුපයිඩ් ටෙරිටරිස් වල නව ජනාවාස හදන්න. ඒක වැරදි. ඒ වගේම නිදහස් සටනේ නාමෙන් සිවිල් ප්‍රජාව මිනිස් පලිහක් කරගෙන යුදමය ක්‍රියාදාමයන් වලට යෑමත් ඉතාමත්ම වැරදි දෙයක්. ඒ නිසා මම පැහැදිලිව කියන්නට ඕන, අද බොහෝ ලෝකයේ බලවත් රටවල් අපිට පේනවා මේ ප්‍රශ්නේදී පැති අරගෙන තිබෙනවා. ඒ පැති අරගෙන අපිට පේනවා පොඩි ඉම්බැලන්ස් එකක් ඊශ්‍රායලයේ පැත්ත තමයි අරන් තියෙන්නේ. ඒ නිසා තමයි මම බොහොම වගකීමෙන් මේ පලස්තීන ජනතාවගේ සොලිඩැරිටි එක ඉස්මතු කරන්නට මම මේ ෂෝල් එක ඇඳගෙන ආවේ. හැබැයි අපි විශ්වාස කරනවා හොඳට අවබෝධ කරගන්න, අමතක කරන්න එපා යුදෙව් ජාතිකින්ට හිට්ලර් කරපු දේ, අවුෂ්විට්ස් වැනි ඒ කොන්සන්ට්‍රේෂන් කෑම්ප්ස්, ට්‍රිබ්ලින්කා වැනි කොන්සන්ට්‍රේෂන් කෑම්ප්ස් වල දෙවෙනි ලෝක සංග්‍රාමේ, නියුරම්බර්ග් ට්‍රයල්ස් වල අපි දන්නවා යුදෙව් ප්‍රජාවට කරපු විනාශය. හැබැයි අපි අවබෝධ කරගන්නට ඕන අරාබි සමාවෙන්න පලස්තීන ජනතාව ජීවත් වුණු පලස්තීනයේ කෑලිවලට කඩලා තමයි මේ හිට්ලර්ගෙන් විනාශයට පත් වුණු යුදෙව් ප්‍රජාවට පලස්තීනයේ කොටස ලබා දුන්නේ. ඒ අසාධාරණේ, ඒක ලෝක සත්‍යයක්. හැබැයි දැන් අද මහපොළොවේ යථාර්ථයක් තියෙනවා. මේ මහපොළොවේ යථාර්ථය තුළ ගාසා ස්ට්‍රිප් එක, වෙස්ට් බැංක් එක, ගෝලන් හයිට්ස් ඒවා කේන්ද්‍ර කරගෙන අපි විශ්වාස කරනවා පලස්තීන රටක් බිහිවෙන්නට ඕන. ඒ බිහිවෙන පලස්තීන රට තමන්ගේ එහා යාබද රට ඊශ්‍රායලයත් සමග සහෝදරත්වෙන් යුදමය තත්ත්වයකින් තොරව කටයුතු කරන්නට ඕනේ කියන එකත්, ඒ වගේම ලෝකෙට අපි මේ ඉදිරිපත් කරන සංහිඳියාව අපේ රටෙත් ක්‍රියාත්මක වෙන්නට ඕන. දැන් අපිට මතකයි ජනාධිපතිතුමා කියනවා මහිදන්නේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ පෙබරවාරි මාසෙ වෙනකොට උතුරු නැගෙනහිර තිබෙන ඒ ගැටළු වලට විසඳුමක් ලබා දෙනවායි කියලා. තාම මේ විසඳුම ලැබුණ නැහැ. නමුත් අපි විශ්වාස කරනවා ඒ ප්‍රශ්නය ලේසි ප්‍රශ්නයක් නෙවෙයි. ඒක සංකීර්ණ ප්‍රශ්නයක්. කවුරු ආණ්ඩුව වල හිටියත් ක්ෂණික විසඳුම් දෙන්න බෑ. නමුත් අපි යෝජනා කරනවා මේ උතුරේ නැගෙනහිරේ ජීවත් වෙන දමිළ මුස්ලිම් සහ සිංහල ප්‍රජාව, ඒ වගේම රටේ සෙසු ප්‍රදේශවල ජීවත් වෙන අපි සියලු දෙනාම එක්සිත්ව එක්සත්ව ඒකීය රටක් තුල ස්වෛරී ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට අපි හැම වෙලාවෙම කටයුතු කරන්නට ඕන. අවසාන වශයෙන් ගරු විදේශ ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, අපේ රටේ හොරා කාපු සම්පත්, විදේශ රටවල තැන්පත් කර තිබෙන සම්පත් නැවතත් වරක් අපේ රටට ගෙන එන්නට, රීපැට්‍රියේට් කරන්නට, ස්ටෝලන් ඇසට්ස් රිකවරි වැඩසටහනකට ඔබතුමා මුල පුරන්නේ කියලා යෝජනා කරමින්, විශේෂයෙන්ම මම දැක්කා මේ ක්‍රොස් ටෝක් එකක් යනවා ඔබතුමයි හර්ෂ ඩිසිල්ලා මැතිතුමයි අතර. මං හිතන්නේ ඔබ දෙපළම බොහොම උගත් බුද්ධිමත් පුද්ගලින්. විශේෂයෙන්ම ඒ ක්‍රොස් ටෝක් එක තුළ මම කියන්න කැමති, හර්ෂ ඩිසිල්ලා මැතිතුමත් බොහොම පැහැදිලි තොරතුරු ටිකක් ඉදිරිපත් කරේ. ඉතින් මං හිතන්නේ අපිට පුළුවන් ධනාත්මක චින්තනයක් තුළ අපි දෙගොල්ලොන්ටම අත්වල් දැනගෙන අපේ මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න. හැම විටම ජාත්‍යන්තර ප්‍රජාව අපි හමුවනකට අපි කියලා තියෙන්නේ සීමා මායිම් නොමැතිව අපේ රටට උදව් කරන්න කියලා. හැබැයි අපි හංගන්න යන්නේ නැහැ. ඒ වගේම අපි කියලා තියෙනවා මේ රටේ ගුඩ් ගවර්නන්ස් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඔන්ලයින් සේෆ්ටි බිල් එකක් කියාගෙන ගුඩ් ගවර්නන්ස් කරන්න බෑ. ඔය කියන ඇන්ටි ටෙරරිසම් බිල් එක ඉතාමත්ම පීඩනකාරී බිල් එකක්. හැබැයි විශ්වාස කරනවා ත්‍රස්තවාදය තුරන් කරන්නට අනපනක් තියෙන්නට ඕන. දැන් ඇමරිකාවේ 9/11 ඇටැක් එකෙන් පස්සේ Homeland Security Bill එකක්, Homeland Security Department එකක්, anti-terrorism නීති රීති විධිවිධාන බොහොම ක්‍රමානුකූලව ක්‍රියාත්මක වුණා. හැබැයි ඇමරිකාවේ නෑ, ජනාධිපතිවරයාට සහ විධායකට සහ විධායකයේ කොටස් වලට බලය තමන්ට රිසිසේ අහවලා ත්‍රස්තවාදියා, අහවලා ත්‍රස්තවාදී නොවන පුද්ගලයා හැටියට අර්ථකථනය කරන්න. අන්න ඒ නිසා රටට ජාතික ආරක්ෂාව අවශ්‍යයි. විධිමත් නීති රීති පද්ධතියක්, මානව හිතවාදී නීති රීති පද්ධතියක්, ඒ වගේම ත්‍රස්තවාදයට ඉඩ නොතබන නීති පද්ධතියකට, මානව අයිතිවාසිකම් සුරක්ෂා කරන නීති පද්ධතියට අපි එකඟයි කියලා ප්‍රකාශ කරමින් මට අවස්ථාව ලබා දුන් ඔබතුමාට මගේ ස්තුතිය පුද
කරමි. බොහොම ස්තුතියි. මනුෂ්‍ය නායක කර්මැත්තුමා, ආයෙස් ගෝර්නමන්ට් මිනිස්ටර්.
කරුණු දෙකක් පිළිබඳව මුලින්ම මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. විපක්ෂ නායකතුමාට පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් තියෙන ස්ථාවරය එක ඉතාමත්ම හොඳ දෙයක්. මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාම ස්ථාවරයේ ඉන්නවා, අපේ රජයේ ස්ථාවරයේ ඉන්නවා. අපේ රජයේ සියලුම අවස්ථාවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඒ පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතාමත්ම මැදිහත්ව ජාත්‍යන්තර ඇති කරගත්තු 2-state solution එක වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. මේ නායකත්වය අරගෙන පැලස්ටීන් ඉස්ට්‍රේලි ප්‍රැක්ටිසස් කමිටි එකේ නායකත්වය දීලා තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා විපක්ෂය ඒ සම්බන්ධයෙන් එකඟ වීම පිළිබඳ. දෙවෙනි එකක් කියන්නට ඕන, කොවිඩ් සම්බන්ධයෙන් කතාවක් කිව්වා. අර කතානායකතුමනි, ඇතුලේ ඒක ආකාර දෙකකට මේකට මුණ දෙන්නට පුළුවන්. එතුමා පැහැදිලිවම කිව්වා ඒ කාලේ හිටපු මුස්ලිම් ප්‍රජාවේ අය රජයත් එක්ක සම්බන්ධ වෙච්ච අය කරපු පිළිබඳව එතුමා විවේචනය කරනවා කියලා. කරුණු දෙකක් තියෙනවා, විපක්ෂයේ ඉඳගෙන කරන්න විවේචනය කරනවා, ඇතුලේ ඉඳගෙන අපි ඒ සම්බන්ධයෙන් මැදිහත් වන ආකාරය වෙනස්. කැබිනට් එකේ අපි පිළිබඳව කතා කරලා තියෙනවා. මම ඒ පිළිබඳව ප්‍රසිද්ධිය කතා කරා කියලා මට ප්‍රසිද්ධ මාධ්‍යවලදී හිමිනමක් මම ත්‍රස්තවාදියෙක් කියලා චෝදනා කරා. මට උසාවි යන්න සිද්ධ වුණා. උසාවි ගිහිල්ලා තහනම් නියෝගයක් ගත්තා. ඒ කෝවිඩ් මේක මේ කරන කෝවිඩ් බලහත්කාරයෙන් පුච්චණයක වැරදියි කියලා මම කියපු හින්දා ප්‍රසිද්ධ නාලිකා ඒ සඳහා අවශ්‍ය ස්පේස් එක දුන්නා. අලි සබ්‍රි ත්‍රස්තවාදියෙක් කියලා කිව්වා මම මේ පුච්චන්න එපා කියලා කිව්වේ. මට රුමේෂ් ටිසිල්ලා මැතිතුමාව රිටර්න් කරලා උසාවියට ගිහිල්ලා DMR 14:28 කියන නඩුව දැන් ගිහිල්ලා බලන්න පුළුවන්. ස්ටේ ඕඩර් එක ගන්න සිද්ධ වුණා. මම ඉල්ලුවේ මේ රටේ මිනිසුන්ට එකට සලකන්නේ කියලා. දෙවෙනි එක මම ඇතුලේ ඉඳගෙන කැබිනට් එකේ අවස්ථා පහකදී මේක රේස් කරා. තුන්වෙනි එක මම වෙනම ටීම් එකක් හදාගෙන ප්‍රොෆෙසර් ෂෙරිෆ් ටීම්, ප්‍රොෆෙසර් රිෂි ෂෙරිෆ්, ප්‍රොෆෙසර් වජිරසිත් දිසානායක, ප්‍රොෆෙසර් කෙමල්ටි 8 දෙනෙක් එකතු කරගෙන ගිහිල්ලා තුන් අවස්ථාවකදී චන්න පෙරේර මහත්මයයි මෙත්තිකා විතානේ මහත්මියගේ කමිටියකට කරුණු දැක්වුවා. වෙන මොනවද කරන්න කියන්නේ? මම දාලා දුවන්න බෑ මට එක දවසේ. ඒක තමයි ලේසිම දේ. මම වගකීමක් අරන් තියනවා. ඒක මම ඉෂ්ට කරලා තියෙනවා. අවසානයේදී මට අවස්ථාව ලැබුණා ඉම්රාන් ඛාන් මැතිතුමා ලංකාවේ තාපු වෙලාවේ එතුමාගේ මිනිස්ටර් ඉන් අටෙන්ඩන්ස් ඔනරබල් GLP රිස්ට් ඔෆ් ද ෆොරින් මිනිස්ටර් හී කෝල් මී ඇන් ආස් whether I could be the minister in attendance for Imran Khan. So I took that opportunity to make representation to him and told them, please make some representation to the government, tell them that this is illogical. This is against WHO. All of us said. So I did what is in my power. My religion had taught me 3 things. You can try to prevent an illegality or something which is not injustice. You try to do it. If you can't do it, raise your voice. You can't do it that, then raise within yourself and say that you are against it. Because my religion in Quran says, no, Allah will not burden you beyond what you can bear. So I have 2 choices, give up and run away, or stay back and fight. And I'm glad that we stood back, fought, made some sense at the end of the day, and because of that, we were able to give a decent burial to 3,500 people in Notamavadi. It's not always, because that is why it's important that you must know both sides of the divide. You only see your side of the story, but others have gone through more pain than that, staying there and fighting. An honorable GLP resource in the cabinet, I raised it several times, again and again. I'm thankful for opposition took up that stand, and our members also took up that stand. So that was a mistake. We must not commit that kind of mistake in future. Thank you.
Honorable Manishana Nekkar.
Garu Kathanayaka Thumani, me pratipatti sambandhen katha karaddi me
wage you have 30 minutes.
Garu Kathanayaka Thuma,
you have 30 minutes, I say.
Garu Kathanayaka Thuma, api ratak vidiyata api tibune puluwan ekkena puluwan vidiyata හුස්ම ගන්න පුළුවන් වෙන විදිහට ජීවත් වෙන, ඒ වගේම බැරි කෙනා ජීවත් වෙන අමාරුවෙන් හුස්ම ගන්න බොහොම අමාරු බැරි ගාතේ
DCC will take the care now.
Honorable Minister, please
continue. පුළුවන් එක්කෙනා පුළුවන් විදිහට ජීවත් වෙන බැරි එකා බැරි ගාතේ හුස්ම ගන්න තත්වෙට රටපත් වෙලා තියෙනකොට, එතකොට මේක හැමදාමත්ම තියන්න ඕනේ. එහෙම නැත්නම් ඒ බැරි ගාතේ හුස්ම ගන්න මිනිස්සුන්ගේ ඒ අයට බොරු කියලා ඒ අයගේ දේවල් රවට්ටලා ඒ තරහා දේශපාලනය කරන එකද, එහෙම නැත්නම් හරියට වැඩ කරන අයට හූමිටි තිය ඉන්න එකද, හරියට ජීවත් වෙන අයට නෑ. මේක අපි කරන්න ඕනේ රටේ ඇත්ත තත්වේ පහදලා දීලා යථාර්ථයේ පහදලා දීලා මේ වැඩ කටයුතු කරන එක තමන්ගෙන් පටන් අරගෙන මගෙන් පටන් අරගෙන මේ වෙනස කරන්න පටන් ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. මේ අයවැයනොත් අපි ඉදිරිපත් කරේ ඒ වෙනස කරන්න පටන් අරගෙන ඒ වෙනස අපි ආරම්භ කරලා ඒ ගමනේ දෙවනි අයවැය තමයි අපි මේ ඉදිරිපත් කරලා අද සාකච්ඡාවට බඳුන් කරන්නේ. අපි විපක්ෂ නායකතුමා කිව්වා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මේ මුස්ලිම් ජාතීන්ට ඉස්ලාම් භක්තිකයන්ට සිදුවෙච්ච අසාධාරණයේ සම්බන්ධයෙන් අපි එදත් ඒ සම්බන්ධයෙන් විරුද්ධව හිටිය අලි සබ්‍රි මැතිතුමාලා එදත් ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරු ගණනාවක් ඒ සම්බන්ධයෙන් ඒ මතයට විරුද්ධව හිටිය අපි එදා විපක්ෂයේ ඉඳගෙන ඒ මතයට විරුද්ධව හිටිය අද ආණ්ඩු පක්ෂයේ හිටියත් අපි අපේ හෘද සාක්ෂියට එකඟව ඒ මුස්ලිම් ජනතාවට කරපු හානිය ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම අපි ඒක හෙලා දකිනවා ඉදිරියටත් ඒක හෙලා දකිනවා ඒ වගේ දේවල් නැවත ඇති නොවන තත්වයට රට ඇතුලේ නීති රීති හදන්න තමයි අපි කටයුතු කරන්නේ ඒ වගේ තත්වයක් ඇති නොවෙන්න එතනදී තමයි අපි විශේෂයෙන්ම කියන්න ඕනි ඔන්ලයින් සේෆ්ටි බිල් එක ගැන බොරු මිල්ලෝ බිල්ලෝ මවනකොට මේ වගේ ජාතීන් අතර අර්බුද නිර්මාණය කරන්න ඒ වගේම බොරුවට මිනිසුන්ට චෝදනා කරන්න කුණුහර්ප කියන්න විපක්ෂ නායකතුමාට වුණත් නොඑක් නොඑක් කුණුහර්ප කියන ඔය මේවල මට ඒව උනම් මතක් කළා දැන් කියන්න පුළුවන් කොයි විදිහටද කියන්නේ කියලා හැමෝටම නිවන් සුව වේවා නොඑක් නොඑක් විදියට අද්භූත චෝදනා නිර්මාණය කරනවා එතකොට ඒවල අයිතිය සහ ඒවලට වගවීම තියෙන්න ඕනි නැද්ද ඒකට විතරයි ඔන්ලයින් සේෆ්ටි බිල් එකෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඇයි ඒකට බය? බොරු කියනවට, මිනිසුන්ට අපහාස කරනවට, එහෙම නැත්නම් ආගම් අතර ප්‍රශ්න ඇති කරනවට, ඒවලට විතරයි මේ ඒවල වගකීම ගන්න කියන එක විතරයි තියෙන්නේ. ඒතකොට රටක් වෙනස් වෙනව නම් මේ සියල්ල මිනිසු වගකීම් ගන්න, මිනිසු නීතියට ගරු කරන පුද්ගලයෝ පිරිසක් බවට පත් වෙන්න ඕනි. ඒ නිසායි ඒ වගේ බිල් මේ මේ නීතියක් රට ඇතුළට ගේන්න කටයුතු කරන්නේ. එතකොට මේ අපි රට බාරගත්තු වෙලාවේ රටේ තිබිච්ච තත්ත්වය අලි සබ්‍රි මැතිතුමත් මතක් කරා රටේ ඩොලර් සංචිත පල්ලෙහාටම වැටිලා තිබිච්ච වෙලාවක සල්ලි එවන්න එපා කියලා දේශපාලන පක්ෂ නායකයෝ ලේකම්වරු කෙලින්ම ව්‍යංගෙන් කියලා රට රටවල ගිහිල්ලා කියලා සල්ලි එව්වේ නැති වුණොත් අපිට මේ රට වට්ටන්න පුළුවන් මේක මේ විදියට කටයුතු කරන්න කියලා පැහැදිලිව කියලා සල්ලි එවන එක නවත්වල උණ්ඩියල් හරහා සල්ලි එන්නන් ලෑසි කරලා රට වට්ටපු වෙලාවක අපි රට ඩොලර් එවන්න කියලා ඉල්ලපු වෙලාවේ ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වෙන්න කියලා අපි විදේශගත අපේ ශ්‍රමිකයන්ගෙන් ඉල්ලපු වෙලාවේ ඒකට අපේ විදේශගත ශ්‍රමිකයෝ ප්‍රතිචාර දැක්වුවා අපි පළවෙනියෙන් ආණ්ඩුව අරගෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක්වත් හදාගන්න සල්ලි කොහෙන්ද හොයාගන්න කියලා තනන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ගන්න බෑ අපි ඒ වෙලාවේ අපේ හිතවතුන්ගෙන් සල්ලි ටිකක් එකතු කරගෙන පළවෙනි ඇඩ්වර්ටයිස්මන්ට් ටික හදලා ඒ ඇඩ් ටික දාලා රටට සල්ලි එවන්න කියලා බෙහෙත් ටික ගන්න තාත්තට බෙහෙත් ටික ගන්න දරුවාට කිරිපිටි ටික ගන්න තෙල් ටික ගහ ගන්න පොලිමේ ඉන්නේ නැතුව ගෑස් ටික ගන්න සල්ලි ටික එවන්න කිව්වහම අපේ විදේශගත ශ්‍රමිකයෝ අර දේශපාලන මතවාද වලට අහු වෙන්නේ නැතුව රට ඇතුළට සල්ලි එව්වා ඒ වගේම මේ රට ඇතුළට සල්ලි එන්න ඒ විදේශගත ශ්‍රමිකයොන්ට ගරුත්වය ලබා දෙන්න ඕන වුණා ඒ වගේ මේ සඳහා විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වුණා මේක නිකම්ම ආවේ නැහැ මේකට අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරපු ආකාරය කියන්න කලින් මම ස්තුතිවන්ත වෙන්න ඕනි එදා ඉඳලා මේ තත්ත්වයට රට ගේන්න අපි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී මේ සඳහා අපට සහයෝගය ලබා දීපු විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයේ නිලධාරී ඒ වගේම අපේ තානාප විදේශ කටයුතු අමාත්‍යංශය මේ රට මෙතනට ගේන්න සෑහෙන සහයෝගයක් ලබා දුන්නා විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන් ඒ වගේම තානාපති සේවයේ ඉන්න අපේ නිලධාරීන් හැම රටකම ඉන්න තානාපති කාර්යාලවල වැඩ කරන අපේ නිලධාරීන් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා බැංකුවේ සඳහා අපිට උදව් කළා ඒ වගේම අපට උදව් කටයුතු කරපු මේ විදේශ රටවල් අපට සහයෝගය ලබා දුන්න මේ තත්ත්වයට එන්න අපේ ශ්‍රමිකයෝ අරගත්තා අපේ ශ්‍රමිකයන්ට ඉඩකඩ හදලා දුන්නා අපිට අවස්ථා පුළුල් කරලා දුන්නා ඒ නිසා මැද පෙරදිග ඇතුළු සියලුම රටවල් වලට අපේ ස්තුතියත් මම මේ වෙලාවේ ප්‍රකාශ කරනවා ඒ වගේම ILO IOM වගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒ වගේම IOM ආයතනයේ මයිග්‍රේෂන් සදා ඕගනයිසේෂන් එක ඒ ආයතන වලටත් අපි මේ වෙලාවේ අපි අපේ ස්තුතිය පළ කරනවා අපි රට මෙතනට ගොඩනගන්න මේ තත්ත්වයට එනකොට මේ සියලු ආයතන අපේ අමාත්‍යංශවල නිලධාරීන් ඒ වගේම ජාත්‍යන්තර සංවිධානයේ මේ සියලු දෙනා දීපු සහයෝගය මම මේ වෙලාවේ සිහිපත් කරනවා ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමාවත් මම මේ වෙලාවේ සිහිපත් කරනවා මේ කටයුත්තට අපිට ලබා දීපු දායකත්වයේ සම්බන්ධයෙන් උන් සියලු දෙනාටම අවසාන වශයෙන් නැතුව මුලින්ම මම මේ සියලු දෙනාටම ස්තුතිය පළ කරනවා මේ කටයුතු වෙනුවෙන් දක්වන ලද දායකත්වයේ සම්බන්ධයෙන් එතකොට මුලින්ම මේ සඳහා අපි මේ මුදල් ලබා ගැනීම සඳහා ඉලෙක්ට්‍රික් වාහන බලපත්‍ර ක්‍රමයක් හඳුන්වලා දුන්නා. එතෙන්දී අපි දල වශයෙන් 900කට ආසන්න විද්‍යුත් වාහන සඳහා බලපත්‍ර නිකුත් කරලා තියෙනවා. ඒ සඳහා ඒ හරහා ඩොලර් මිලියන 100ක් ට වඩා වැඩි මුදලක් ඩොලර් මිලියන 100කට වඩා වැඩි මුදලක් රට ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා වූ සංඛ්‍යාලේඛන මම සභාගත කරනවා. 673ක් දැනට ඉෂුව කරලා තියෙනවා. නමුත් ඉෂුව කරන්න තියෙන සියල්ල තියෙනවා. රෙමිටන්ස් ඇවිල්ලා තියෙනවා. ඒ හරහා ඩොලර් මිලියන 99ක් මේ හරහා 879ක් ලියාපදිංචි වෙච්ච ටිකේ විතරක් ඇවිල්ලා තියෙනවා. තව මේ ගාන තව වැඩි වෙන්න තියෙනවා. නමුත් මේ ණයවර නිකුත් කරන්න තියෙනවා. ණයවර නිකුත් කිරීම දීර්ඝ කරන්න තියෙනවා. නමුත් ඒකට මහා භාණ්ඩාගාරයේ තවම ඒ සඳහා ප්‍රතිචාර දක්වලා නැහැ. ජනාධිපතිතුමා ඉල්ලීම් කරලත් ඒ සම්බන්ධයෙන් තවම ප්‍රතිචාර දක්වලා නැහැ. මොකද ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලෙත්, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙත්, ඔය කියන රට වැටුණයි කියන කාලෙත්, ඔය සෙන්ට්‍රල් මේ ට්‍රෙෂරිය ඇතුලේ හිටියේ එකම නිලධාරීන්. උපන්දාසිත හැමදාම ට්‍රෙෂරිය ඇතුලේ ඉන්න නිලධාරීන් ඉන්නවා. විශේෂයෙන්ම මේ කපිල සේනානායක, ඩොක්ටර් කපිල සේනානායක කියන්නේ ෆිස්කල් පොලිසි එක. තාම ඉන්නේ ඔය අය තමයි, ඔය වැටුණයි කියන කාලෙත් හිටියේ ඒ අය තමයි. ඒ අයම තමයි තවම මේ ඩොලර් මිලියන ගණනක් තව ලත්තට ගෙනල්ලා දීලා තියෙන මිනිස්සුන්ට, අමාරු වෙලාවේ සල්ලි යොපු මිනිස්සුන්ට දීපු මේ ප්‍රතිලාභය. ඒ පර්මිට් එකේ සර්කියුල් මේ එල්සී එක අරින ණයවර නිකුත් කිරීමේ දිනය දීර්ඝ කරන්න කල් අරගන්නවා. අපි දන්නේ මේ අයගේ දේශපාලන මත මොනවද තියෙන්නේ. අර රටට සල්ලි එවන්න එපා කියපු අය වගේම රට බංකොලොත් කරන්න, මේ රට නැවත වතාවක් අර වට්ටන්න ඌමනාව තියෙන අයද කියලා. ඒක නිසා ජනාධිපතිතුමත් අපි සියලු දෙනා අවධානය ලක් කරන්න ඕනි. මේ වගේ නිලධාරීන් එක්ක කොහොමද මේ අමාරු තත්ත්වයේ ඉඳලා රට ඉස්සරහට ගෙනියද්දී කොහොමද මේ අයත් එක්ක වැඩ කරන්න කියන කාරණාව. ඒ වගේම ගුවන්තොටුපලේදී ලබා දෙන තීරුබදු සහනය, අපි ශ්‍රමිකයන්ට එවන ලද මුදල් ප්‍රමාණයට අනුව වැඩියෙන් මුදල් ලැබුවොත් වැඩියෙන් තීරුබදු සහනය ලබා දෙන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කරලා ජනාධිපතිතුමා ගැසට් එකක් ගහලා තියෙද්දී තවමත් කස්ටම් එකට බැරි වෙලා තියෙනවා එවපු මුදල් ප්‍රමාණය කීයද කියලා හොයලා බලලා ඒ අයට ඒ තීරුබදු සහනය ලබා දෙන්න. කැබිනට් මණ්ඩලය, ප්‍රතිපත්ති තීන්දු, ජනාධිපතිතුමා සියල්ල තීරණය කළා තියෙද්දි නිලධාරීන් තවමත් මේ සඳහා සහයෝගය ලබා දීලා නැහැ. නමුත් ඒ වගේම අපි නීත්‍යානුකූලව මුදල් එවන බවට ලංකාවෙන් යන සෑම ශ්‍රමිකයෙක්ගෙන්ම දිවුරුම් ප්‍රකාශයක් ගත්තා. එහෙම අරගෙන තමයි අපි සල්ලි ගෙන්න ගත්තේ රට ඇතුළට. ඒ වගේම විදේශ නියෝජිත ආයතන සඳහා ලැබෙන කොමිස් මුදල් පවා ඒ අයට අනිවාර්යෙන්ම මේ බැංකු හරහා මුදල් ගෙන්නවිය යුතුයි කියලා සහ ඒව පිළිබඳ පරීක්ෂණ අපි ආරම්භ කළා. ඒ සඳහා ආරහා අපි රට ඇතුළට මුදල් විශාල ප්‍රමාණයක් ගෙනෑවා. ඒ වගේම මනුසවි බහුකාර්ය ණය යෝජනා ක්‍රමයක් අපි ආරම්භ කරා. විදේශගත ශ්‍රමිකයොන්ට 108ක පොලියට දැන් ඕනම කෙනෙකුට ඕන වැඩක් කරන්න මිලියන 2ක මුදලක් 108ක පොලියට ලබා ගන්න පුළුවන් විදේශගත ශ්‍රමිකයොන්ට. ඒ වගේම නිවාස සංවර්ධන අධිකාරිය සමග එකතු වෙලා අපි නිවාස ව්‍යාපෘතියක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒකේ මුල් අදියර දැන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම ගුවන්තොටුපලේදී ඒ අයට ගරුත්වය ලබා දෙන විදේශගත ශ්‍රමිකයන්ට අපි හෝප් ගේට් නමින් විශේෂ ද්වාරයක් විවෘත කරා. එතෙන්දී අනෙත් සියලු දෙනාට වෙනස්ව සලකලා ඒ අයට වැඩියෙන් සලකන්න, ඒ අයට උදව් කරන්න, ඒ අයට ඇසිස් කරන්න, ඒ අයට අචරින් කරන්න වෙනම කණ්ඩායමක් දාලා ඒ අයට විශේෂ ද්වාරයක් කරහා විදේශගත වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි සකස් කරලා තියෙනවා. සමහර වෙලාවට ඉමිග්‍රේෂන් එකිනුත් තව මේ කවුන්ටර්ස් වලට සමහර වෙලාවට පොඩි පොඩි කුඩම්මගේ සැලකිලිත් හම්බ වෙනවායි කියලා අපට වාර්තා වෙනවා. ඒ වගේම පළමුවරට විදේශ රැකියාව සඳහා යන කාන්තාවන්ගේ පවුල් වලට අපි මේ වෙනකොට වවුචර් පත් නිකුත් කරලා තියෙනවා. කියන්නේ රට යනකොට අපි මෙහෙන් සතොසෙන් වවුචරයක් දෙනවා. ඒ සඳහා 103,876ක් අපි වෙන් කළා තියෙනවා. අපි දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප අපි ආරම්භ කරලා තියෙනවා. මෙච්චර ගොඩාක් කාලයක් කතා කරපු දෙයක් දැන් විදේශගත ශ්‍රමිකයොන්ට විශ්‍රාම වැටුප ආරම්භ කරලා තියෙනවා. ඕනම කෙනෙකුට මේ දායකත්ව විශ්‍රාම වැටුපට දායක වෙන්න පුළුවන්. තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න, තමන්ගේ අවසන් කාලෙදි, තමන්ගේ අමාරු කාලෙදි. ඒ වගේම දිවා සුරකුම් මධ්‍යස්ථාන රට වටේම ආරම්භ කරන වැඩපිළිවෙලින් පළවෙනි දිවා සුරකුම් මධ්‍යස්ථාන දෙක කුරුණෑගලත් කරන්දෙණියත් ආරම්භ කරන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ කියන්නේ රට ගියපු අම්මලාගේ තාත්තලාගේ දරුවෝ ටික බලා ගන්න අපි දිවා සුරකුම් මධ්‍යස්ථාන රට වටේම ආරම්භ කිරීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කළා තියෙනවා. ඒ වගේම විගමනික ශ්‍රමික දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාලයක් තිස්සේ සිද්ධ කරපු කාර්යය. ඒකත් ඒ ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාවේ මුදලක් වැඩි කරලා අපි ඒගේ දරුවන් රැක බලා ගැනීමත් කළා තියෙනවා. ඒ වගේම අවස්ථා 6කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා රට ගියපු ශ්‍රමිකයන්ට අපේ රටට කරපු සේවය වෙනුවෙන් ඔවුන්ට ඇගයීම් කරන්නත් රුපියල් 1,500ක මුදලක් ඔවුන්ටත් වවුචර් පත් ලබා දීම කිරීම අපි ආරම්භ කළ තියෙනවා. ඒ වගේම ග්ලෝකල් ෆෙයා අපි ගාල්ලට යාපනයට ඊට පස්සේ නැගෙනහිරට මොනරාගලට කුණුරෑගලට අපි යන්න බලාපොරොත්තු වෙනවා. දැවැන්ත රැකියා වෙළඳපොළ අපි ආරම්භ කරා. ඒ වගේම කම්කරු අමාත්‍යාංශයේ සියලුම දේවල්, ඒ වගේම ඉමිග්‍රේෂන් එක, ඒ වගේම පාස්පෝර්ට් කන්තෝරුව, ඒ වගේම මහ බැංකුව, ඒ වගේම EPA PTF මේ සියලු දෙනා එකට එකතු කරගෙන අපි යාපනයට ගියා. යාපනයට අපේ ඒ සංහිඳියාව වගේම ඒ අයට සේවය සලසන අපි ඊට පස්සේ මොනරාගලට, ඊට පස්සේ කුරුණෑගලට අපි යන්න බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල. ඒ වගේම කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය සමග එකතු වෙලා විදේශගත ශ්‍රමිකයන්ට උසස් අධ්‍යාපනය දෙන, එයාගේ දරුවන්ට උසස් අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙලකුත්, ඒ අයට යම් සහන වැඩපිළිවෙලක් ලබා දෙන්නත් අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගිය අවුරුද්දේ මැයි මාසයේ වෙනකොට කොරියා රැකියා සඳහා යොමු කිරීම 2022 අවුරුද්දේ නතර වෙලා තිබුණේ. හැබැයි ඒ ඉතුරු මාස 6 ඇතුළත විදේශගත කරලා 2022 අවුරුද්දේදී කොරියාවට 6636ක් අපේ ශ්‍රමිකයෝ යවන්න අපට පුළුවන්කම ලැබුණා. මේ අවුරුද්දේ මුල් මාස 10 විතරක් 5414ක් කොරියාව සඳහා අපේ ශ්‍රමිකයෝ යවලා තියෙනවා. ඒ වගේම කොරියානු නැවවිදි ක්‍රීම් ක්ෂේත්‍රයේ නව රැකියාවස්ස සඳහා අපි යොමු කරලා තියෙනවා වෙල්ඩර්ස්ස. ඒ වගේම අලුතෙන් අපි කෘෂි ක්ෂේත්‍රයේ පිළිබඳවත් අපි අධ්‍යයනය කරගෙන යනවා කොයි ආකාරයටද යවන්න පුළුවන් කියන එක. ඒ වගේම ඊශ්‍රායලයේ රැකියා සඳහා සාතු සේවකින් 500ක පයිලට් ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට ඉවර කරලා 536ක් දක්වා ශ්‍රමිකයන් අපි යවලා තියෙනවා. මේ අවුරුද්ද ඇතුළත තවත් යවන්න බලාපොරොත්තු වෙනවා. කෘෂි ක්ෂේත්‍රයට මේ වන විට රැකී රක්ෂා දසදහසක ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයට තවත් 20,000ක ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා ඊශ්‍රායලේ කරා අපේ ශ්‍රමිකයන් යොමු කරවීම සඳහා. ඒ වගේම ජපානයේ රැකියා ගත්තොත් භාෂාව වෘත්තිය පුහුණුව සඳහා දය කරන මුදල පවා අපි නැවත ප්‍රතිපූර්ණය කරන්න කටයුතු කරලා තියෙනවා. කවුරු හරි ඉගෙන ගන්නව නම් ඒ ඉගෙන ගන්න වියදම් වෙච්ච මුදලත් ඒ අය විදේශගත වෙද්දී ගෙවන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කටයුතු කරනවා. ඒ වගේම තානාපති කාර්යාලයේ කම්කරු අංශ සඳහා අපි තවත් පුළුවන් තරම් පහසුකම් ලබා දීලා විදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා. තවත් පුළුවන් තරම් ආයතන වැඩි කරන්න කටයුතු කරනවා. වගේම ජපානයේ මේ වගේ විශේෂ ස්ථානයක් තානාපති කාර්යාලයේ කම්කරු අංශයක් ආරම්භ කිරීමට අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම ජපානයේ SSW specified skilled worker කියන කැටගරියක යටතේ අලුත් වීසා ක්‍රමයේ යටතේ තවත් ශ්‍රමිකයින් යෙවීම සඳහා දැනට අපිට තිබුණු සාතු සේවක, ආහාර සැකසුම් හා නිෂ්පාදන කියන ක්ෂේත්‍රවලට අමතරව අපි ගිය සතියේදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සඳහා ශ්‍රමිකයන් යෙවීමේ වැඩ කටයුතු, ඒ විභාග කටයුතු ආරම්භ වුණා. ලබන අවුරුද්දේ මාර්තු මාසයේ ඉඳලා අපි ගුවන් සේවා සිවිල් අංශයේ සිවිල් ගුවන් සේවා සඳහා අපේ ශ්‍රමිකයන් යෙවීමේ කටයුතු අපි ආරම්භ කරනවා. ඒ වගේම විදේශ රැකියා නියෝජිතයින් පිළිබඳව බොහොම චෝදනා තිබුණා. ඒ නිසා ඔවුන්ගේ වෘත්තිභාවය වැඩි කිරීම සඳහා බැඳුම් කරේ 130 දක්වා වැඩි කරා. 107,000 තිබිච්ච බැඳුම් කරේ ඒක 30 දක්වා වැඩි කරා. මේ අවුරුද්දේ ඒක 150 දක්වා වැඩි කරන්නත් කටයුතු කරලා තියෙනවා. එතකොට වගකීමක් ඒ අයගෙන් යම්කිසි වැරද්දක් වුණොත් ඒව නැවත අය කර ගැනීමට අපිට පහසුකම් තියෙන නිසා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලය සමග එකතු වෙලා ශ්‍රම සංක්‍රමණය පිළිබඳව ඩිප්ලෝමාවක් ආරම්භ කරලා තියෙනවා. ඒ ඩිප්ලෝමාව හරහා එතකොට මේ ලයිසන් එකක් ගන්නව නම් බලපත්‍රධාරියෙක් බවට පත් වෙනව නම් මේ ඩිප්ලෝමාව තිබීම අනිවාර්ය කිරීම තත්වයට අපි පත් කරනවා. එයාගෙම ඒ අයගේ අවම අධ්‍යාපන සුසුකම් පවා අපි හඳුන්වා දීලා තියෙනවා. ඒ සඳහා නයිල්ස් ආයතනය සමග එකතු වෙලා පාඨමාලාවල් හඳුන්වලා දීලා තියෙනවා ඒ අයව දැනුවත් කිරීම සඳහා. ඒ වගේම විදේශ රැකියා ජාවාරම්කරුවන්ට අහුවෙන්න එපා කියලා අපි කැම්පේන් කරා. කොච්චර ඉතින් අහුවෙන්න එපා කිව්වත් අහුවෙනවනේ. පැණියටත් අහු වුණා, නයින්ටත් අහු වුණා, ධාතු වලටත් අහු වුණා. අවසානයේදී තාමත් අහු වෙනවනේ එක එක ජාවාරම් කාර්යයන්ට, පිරමීඩ කාර්යයන්ටත්. ඉතින් ඒ වගේ දැනුත් ඔයි කය්‍ය නායකලටත් අහු වෙගෙන යන්නේ. ඉතින් කොහොම වුණත් අපි කොච්චර අහු වෙන්න එපා කිව්වත් මිනිස්සු අහු වෙනවා. හැබැයි ඒත් අපි වැටලීම් කරලා අපි නඩු 151ක් මේ අවුරුද්දේ දාලා තියෙනවා දැනුවත් කිරීම හා වැටලීම් නිසා. මේ මුල් කාර්තුවේදී වැටලීම් අඩු වෙලා තියෙනවා, බොහොම අඩු වෙලා තියෙනවා දැන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව. ඒ වගේම නීති විරෝධී මිනිස් ජාවාරම වැළැක්වීමට අපි පියවර අරන් තිනවා විශාල පියවර සංඛ්‍යාවක්. ඒ වගේම ගුවන්තොටුපලේ විශේෂ ඒකකයක් ස්ථාපිත කරලා තිනවා, ඇන්ටි ට්‍රැෆිකින් යුනිට් එකක්. එතනදී අමාත්‍යංශ ගණනාවක්, විදේශ කටයුතු අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශයේ මූලිකත්වයේ අරගෙන සුවිශේෂී ඒකකයක් විදියට ඇන්ටි ට්‍රැෆිකින් යුනිට් එක ටාස්ක් ෆෝස් එකක් විදියට ඒ කටයුතු සිද්ධ වෙලා එතනත් ලොකු අඩුවක් අපිට කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා හියුමන් ට්‍රැෆිකින් වලින්. ඒ වගේම ටිප් රිපෝට් එකේදී අපිට තිවිච්ච තත්ත්වෙම පත් වෙලා ඉන්න සහ අපේ තැන ආරක්ෂා කරගෙන ඉදිරියට යන්නත් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා ඇන ගිල්ලනවා, මැරෙනවා, කිරිහැර වෙනවා කියලා බොහෝ වෙලාවට චෝදනා එනවා හැම වෙලාවකම. එතකොට මේ තත්ත්වයේ තිබුණත් විශේෂ වශයෙන් අපේ ශ්‍රමිකයන් විශාල වශයෙන් විදේශගත වුණත් අපට ලැබිලා තියෙන දුෂ්කරතාවයන් ගැන පැමිණිලි ඒව ඇත්තද බොරුද ලැබිලා තියෙන පැමිණිලි සංඛ්‍යාව 5454 ඒක රැකියා සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාවෙන් 2.1 ඉතාමත්ම අවම මට්ටමක තියෙන්නේ මේ පැමිණිලි එන්නේ අවුරුද්දක ලියාපදිංචි වෙච්ච අයගෙන් විතරක් නෙවෙයි අපේ පිටරට ඉන්න සමස්ත ස්ටොක් එකෙන්ම තමයි මේ පැමිණිලි එන්නේ එතකොට විසිට් වීසා වලින් ඕමාන් ගිහිල්ලා කරදරයට පත් වෙච්ච එක පහුගිය දවස්වල ලොකු කරදරයක් කතාබහට ලක් වුණා එතනදී කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියක් ලබා දීලා අපට ඒ අය ලියාපදිංචි නොවුණත් ඒ අයව ලංකාවට ගෙනැල්ලා ඒ අයට ඒ පහසුකම් සලසන්න පුළුවන් වුණා 191 දෙනෙක් ගෙන්න ගත්ත අයින් 59 දෙනෙක් ගෙන්ව ගන්න අපිට 123ක මුදලක් වියදම් කරන්න වුණා ඒ වගේම අපි ඒ අහුවෙන්න එපා කියලා දැන්වීම පවා අපි කැබිනට් මණ්ඩලයේ විශේෂ අනුමැතියකින් මේ වෙලාවේ මිනිසුන්ට දැනුවත් කිරීමේ ව්‍යාපාර අපි කරන්න සිද්ධ වුණා ඒ වෙලාවේ ඒ වගේම ඉතිහාසයේ වැඩිම පිරිසක් විදේශ රැකියාව සඳහා ගියේ ගිය අවුරුද්දේ අපි අලි සබ්බිමැතිතුමා මතක් කරා වගේම 312,000ක මුදලක් මේ අවුරුද්දේත් 103 සීමාවට යයි කියලා අපි විශ්වාස කරනවා ඊයේ වෙනකොට 278,000 සීමාව ඉක්මවා තිබුණා මේ අය අතරින් පිරිමි ශ්‍රමිකයන් 156ක් තමයි විදේශගත වෙලා තියෙන්නේ කාන්තාවන් 144ක් හැබැයි ගෘහස්ංශයේ රැකියා සඳහා ගිහිලා තියෙන්නේ 127යි ඒක ඉතාමත්ම සාධනීය තත්වයක් ගෘහ සේවය සඳහා අපේ කාන්තාවන් යැවීම අපි පුළුවන් තරම් අවම කරනවා අධෛර්යමත් කරනවා ඒ හරහා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා නමුත් ඒ වගේම මේ අප්‍රේල් මාසයේ ඉඳලා අපි ගෘහ සේවයට කියලා අපි යවන්නේ පුහුණුව සහිත ගෘහ පාලිකාවන් විදියට තමයි යවන්නේ NVQ3 මට්ටමට තමයි පුහුණුව දීලා තමයි මේ ශ්‍රමිකයන් යවන්නේ. ඒ වගේම විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් රක්ෂණ වාරික ගෙවන්න විදේශ සේවා නියුක්ති කාර්යංශය 103,592ක් වැය කරලා තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම විදේශ රටවල දුෂ්කරතාවයට ලක් වූ ශ්‍රමිකයන් වෙනුවෙන් 187ක මුදලක් අපි වැය කරලා තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යංශය. පුද්ගලික ඒ වගේම පුහුණුව සාතු සේවක අවස්ථා දැන් මේ සාතු සේවක පුහුණුව අවස්ථා මීට කලින් කරේ විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් විතරයි නමුත් අපි දැන් මේ තත්ත්වය රෝහල් වලට ලබා දීලා තියෙනවා උතුරු මැද පළාත් සභාවට ලබා දීලා තියෙනවා අනිත් පළාත් සභාවලටත් අපි ආරාධනා කරලා තියෙනවා අපිත් සමග අත්වල් බැඳ ගන්න කියලා ඒ වගේම පුද්ගලික අංශයට අපි ඉඩකඩ ලබා දීලා තියෙනවා රාජ්‍ය අංශයේ මේ පුහුණුවෙන් අයින් වෙලා පෞද්ගලික අංශයට ඉඩ දීමේ අපේ ප්‍රතිපත්තිය අනුව සියලු දිනාට එන්න කියලා ඒ වගේම මේ අය දැන් ඒ කටයුතු ආරම්භ කරලා රට වටේම පුහුණුව සඳහා සුවිශේෂී වැඩපිළිවෙළ රාශියක් සංවිධානය වෙලා තියෙනවා. ඒ වගේම මේ NVQ4 මට්ටම දක්වා එන අයගේ මුදල් ප්‍රතිපූර්ණය කරන්නත් අපි කටයුතු කරනවා. නැවතත් මම ඒක මතක් කරන්නේ. ඒ වගේම පෞල් පසුබිම් වාර්තාව වෙනුවට ඒ දවස්වල තිබුණ අවුරුදු 5න් අඩු දරුවන්ට ඉන්නවනම් අම්මලාට යන්න දෙන්නේ අපි ඒක අවුරුදු 2 දක්වා අඩු කරලා හැබැයි ඒ පෞල් පසුබිම් වාර්තාව වෙනුවට පෞල් රැකවරණය අපි හදලා ඒ කවුරු හරි අම්ම කෙනෙක් හෝ තාත්තා කෙනෙක් අම්ම කෙනෙක් රට ගියා නම් එයාගේ පෞල රැකබලා ගැනීම වෙනුවෙන් අපේ නිලධාරියෙක් ගමට ගිහිලා එයාගේ තොරතුරු අරගෙන නිරන්තර අවධානය යොමු කරලා දරුවාගේ තත්ත්වය මොකක්ද එයාගේ පෞලේ ආර්ථික තත්ත්වය මොකක්ද සහ ඒ අයගේ ආර්ථික එයාගේ ව්‍යාපාරික කටයුතු වලට යොමු කිරීම වෙනුවෙනොත් මූල්‍ය කළමනාකරණය පිළිබඳවෙන් ඒ පෞල් ආරක්ෂණ සැලැස්මක් අපි ක්‍රියාත්මක කරනවා කියන එකත් ඒක පෞල් රැකවරණ වැඩසටහන විදිහට අපි හඳුන්වන්නේ ඒක ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ගම්මට්ටමේ අපි විගමනික ශ්‍රමික කමිටු හැදුවා. ඒ කියන්නේ විගමනික පෞල් වලට සම්බන්ධ අයගෙන් අපි කමිටු හදලා දැනට රට වටේට විගමනික ශ්‍රමික කමිටු 2850ක් හදලා තියෙනවා. අපි බලනවා ජනවාරි මාසයේ ආරම්භ වෙනකොටම අලුත් සමීක්ෂණයකුත් පටන් ගන්න මුළු රට වටේම තියෙන සියලු විගමනික පෞල් වලට ගිහිල්ලා ඔවුන්ගේ තත්ත්වය පිළිබඳව පූර්ණ සමීක්ෂණයක් දීප ව්‍යාප්ත සමීක්ෂණයකුත් අපි ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන් විදේශ රැකියා යොමු කරවීම සඳහා අවස්ථාව දුන්නා. ඒ වගේම රාජ්‍ය සේවකයන් විදේශ රැකියා සුදුසුකම් ලබා ගත හැකි ඒ සඳහා අන්තර්ජාලය සමග සම්බන්ධ වෙන වැඩසටහනක් IGRS කියලා අපි අලුත් වැඩසටහනකුත් IOM ආයතනය සමග එකතු වෙලා අපි ආරම්භ කළා. එතකොට කම්කරු දෙපාර්තමේන්තුව පැත්තෙන් ගත්තහම නව රැකී රක්ෂා පනත අපි හඳුන්වා දෙන්න කටයුතු කරනවා. මම ඒ ගැන ඉදිරියේදී සඳහන් කරනවා. එතකොට දැනට ට්‍රිලියන 3ක වෙච්ච EPFET අපේ වත්කම අපේ ජනතාවගේ වත්කම අපේ ශ්‍රමිකයන්ගේ වත්කම තවදුරටත් වර්ධනය කරගන්න තවදුරටත් ආයතන ලියාපදිංචි කරගන්න අය නොවිච්ච බිලියන 9ක මුදලක් තියෙනව අය කරගන්න ඒ මුදල් අය කරගන්නත් කම්කරු දෙපාර්තමේන්තුව තවදුරටත් කටයුතු කරනවා. දැනට ට්‍රිලියන 3ක තියෙන මේ අරමුදල තවත් ශක්තිමත් කරලා අපේ ශ්‍රමිකයන් රැකබලා ගැනීම වෙනුවෙන් එතකොට සේවක අර්ථසාධක අරමුදලට දායකත්වයේ ලබා දෙන ආයතන තියෙන්නේ 78,000ක් විතර ප්‍රමාණයක්. ඒක වැඩි කරගන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා තව පුළුවන් තරම් උත්සාහ කරනවා අර්ග 3 ට්‍රිලියන 3.8ක් අපේ ගිණුමේ දැනට තියෙනවා ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලට ලබා දෙන පුද්ගලයන් ඉන්නේ මිලියන 2.6යි හැබැයි අපේ රටේ ශ්‍රම බලකාය මිලියන 8.5ක් දායකත්ව ලබා දෙන IPF PTF ගෙවන හැම නැත්නම් අපේ ශ්‍රම බලකාය විදියට ලියාපදිංචි වෙන්නේ 2.6යි මේක වර්ධනය කරගන්නත් අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා ඒ වගේම මේ ශ්‍රම බලකායේ 3/2කට ශ්‍රම බලකා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නැහැ ඒක නිසා තමයි අපි සියලු දෙනා එකතු වෙලා පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනි කරන අවශ්‍යතාවය අපි කියන්නේ ඒක අපේ ව්‍යවස්ථාවෙන්ම හඳුන්වා දෙන්න ඕනි අපේ රටේ සියලු දෙනාට සමාජ ආරක්ෂණයක් තිබිය යුතුයි කියන එක ව්‍යවස්ථාවෙන් හඳුන්වා දිය යුතුයි කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම හඳුන්වා දිය යුතුයි කියලත් මම යෝජනා කරනවා මේ අවුරුද්දේ මුල් මාස 9 දී මාස 9 තුලදී සේවක අර්ථ සාධක අරමුදල් රුපියල් බිලියන 156.5 යටක මුදලක් මේ මුල් මාස 9 ඇතුළතදී විතරක් අපිට එකතු කරගන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා ප්‍රතිලාභීන් 112,562ක් සඳහා බිලියන 144.42ක් මේ අවුරුද්දේදී ගෙවලා තියෙන ප්‍රතිලාභ වශයෙන් EPF අයදුම් පත්‍ර බාර ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ වෙලාවෙන් කර ගැනීම ක්‍රියාමාර්ග හඳුන්වලා දීලා තියෙනවා අතර විදේශ කටයුතු අමාත්‍යාංශය වගේ වෙනද කම්කරු දෙපාර්තමේන්තුව ඉස්සරහා හිටපු පෝලිම දැන් නැති වෙලා තියෙනවා ඒ පෝලිම නැතුව ඔන්ලයින් සිස්ටම් එක හදලා මේ සිස්ටම් එක වෙනස් කරලා තියෙනවා පහසුවෙන් ජනතාවට වැඩ කරන්න පුළුවන්කම ලබා ගන්න. ඒ වගේම සේවක අර්ථසාධක අරමුදලෙන් 30%ක මුදලක් ලබා ගන්න දැනට පුළුවන්කම තියෙනවා. ඒක ලබා ගන්න ඉතින් ඉඩම් ඔප්පු අරෝමේව සෑහෙන්න කරුණුකාරණා සම්පූර්ණ කරන්න ඕනේ. ඒක ලේසි කටයුත්තක් නෙවෙයි. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපි පනත වෙනස් කරලා මේ 30%ේ මුදල Tamanට කැමති Tamanගේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ලබා ගැනීම සඳහා නීති රීති ලිහිල් කරලා ඒක ලබා දීමටත් අපි කටයුතු කරනවා. සේවක සාධක අරමුදලේ 30%ක ප්‍රමාණය ලබා ගැනීමේ කටයුත්ත. ඒ වගේම ළමා ශ්‍රමය තුරන් කිරීම යටතේ අපි මහනුවර නුවරඑළිය පුත්තලම මඩකලපුව මාතර දිස්ත්‍රික්කවල මේ දක්වා අවසාන වෙන විට ළමා ශ්‍රමයෙන් තොර කලාප බවට මේ දිස්ත්‍රික්ක පත් කරලා තියෙනවා. ළමා ශ්‍රමයෙන් තොර කලාප බවට මේ දිස්ත්‍රික්ක පත් කරලා තියෙනවා. ඒ වගේම රටේ අනෙකුත් දිස්ත්‍රික්කත් 2025 වන විට ළමා ශ්‍රමයෙන් තොර කලාප බවට පත් කරන්න අපි වැඩ කටයුතු සම්පාදනය කරලා තියෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව ඒ සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් ඒ සඳහා අපිට සහයෝගය ලබා දෙනවා කියන එක මතක් කරන්න ඕනි. ඒ වගේම කම්කරු ගැටලු මත වුණාම දෙපාර්තමේන්තුවට එන්නේ නැතුව පැමිණිලි කරන්න පුළුවන් ක්‍රමවේදෙත් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම වතු සේවකයන් සම්බන්ධයෙන් කතා කරද්දී අවුරුදු 200ක් අපේ වතු සේවකයන් ලංකාවට ඇවිල්ලා සමරන වෙලාවේ ඔවුන් සම්බන්ධයෙන් විශේෂ වශයෙන් ඔවුන් මේ අවම වැටුප සම්බන්ධයෙන් ගැටුමකට මුල පුරලා ඔවුන් හාම්පුතුන් සමග තිබිච්ච සාමූහික ගිවිසුමෙන් ඉවත් වෙලා තිබුණේ නැවත වතාවක් සාමූහික ගිවිසුමට ගෙනැල්ලා ඔවුන්ගේ අවම වැටුප සහතික කරලා දැනට ලබා දෙන අවම වැටුපට වඩා වැඩි අවම වැටුපක් ලබා දීම සඳහා සාකච්ඡා අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම ජාතික වෘත්තීය සුරක්ෂිතතා සෞඛ්‍ය ආයතනය නියෝෂ්කේන ආයතනය සේවස්ථානයේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රටේම ශ්‍රමික ප්‍රජාවගේ සේවස්ථානයේ ආරක්ෂාව පිළිබඳව කටයුතු කරන්නේ ඒ ආයතනය. එතනදී අපි බලාපොරොත්තු වෙන මුළු රටේම සේෆ්ටි කල්චර් එකක් හදන්න ඕනි කරන වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ දැනුවත් කිරීම ආරම්භ කරනවා. පාරේ වැඩ කරනවා නම් හෙල්මට් එකක් දාන්න ඕනද? ඕවර්ඕල් එකක් අඳින්න ඕනද? බූට්ස් දාන්න ඕනද? ග්ලව්ස් දාන්න ඕනද? මේව පිළිබඳ අපේ එහෙම කල්චර් එකක් නැහැ අපේ රටේ. අන්නේ සේෆ්ටි කල්චර් එක හැදීම සඳහා වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. ඒකට කම්කරු අලුත් රැකී ආරක්ෂා පනත යටතේ විශේෂ පරිච්ඡේදයක් වෙන් කරලා තියෙනවා. වගේම මේ පනතත් අපි සංශෝධනය කරලා ඒකට ඉඩකඩ හදා දෙනවා. ඒ වගේම සෑම ආයතනයකටම සේෆ්ටි ඔෆිසර් කෙනෙක් වෘත්තීය සුරක්ෂිතතා නිලධාරියෙක් අනිවාර්ය කරනවා. සෑම ආයතනයකටම සේෆ්ටි ඔෆිසර් කෙනෙක් තියන්න. එතකොට මේ රටේ අපේ මේ සෞඛ්‍ය හා වෘත්තීය අනතුරු අවම කර ගැනීම තුළින් අපේ ශ්‍රම බලකාය තවත් ශක්තිමත් කිරීම සහ ඵලදායිතාව වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම නියෝෂ ආයතනයේ මේ වෙනකොට කොරියානු ආයතන සමග සම්බන්ධ වෙලා විශ්වවිද්‍යාල සමග සම්බන්ධ වෙලා ඒ පුහුණු ලබාත් මෙහි පුහුණුව ලබා දීලා කොරියාව දක්වා යැවීමේ විශ්වවිද්‍යාල වැඩපිළිවෙලකුත් දැනට ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව ශ්‍රමයට අභිමානයක් දෙන වැඩසටහන අපි ආරම්භ කරලා තියෙනවා. ශ්‍රමයට අභිමානයක් ලබා දෙන වැඩසටහන ගරුසරු කියලා අපි දන්නවා. ත්‍රිරෝද රථ රියදුරාට, බස් රථ රියදුරාට, ගෘහස්ථ සේවිකාවට, ගෘහ සේවිකාවට කිසිම අයිතියක් තමන්ගේ සමාජ ආරක්ෂණය පිළිබඳ අයිතියක් නැහැ. ඒ වගේම ඩිග්නිටි එකක් නැහැ තමන්ගේ රස්සාවේ, තමන්ගේ කරන රස්සාවේ අභිමානයක් නැහැ. මෙන්න මේ අභිමානය සකස් කර දීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරලා දැන් ඒ සඳහා නීති රීති සකස් කරලා අලුත් රැකී රක්ෂා පනතටත් ඩිග්නිටි ඔෆ් ලේබර් කියන වෙනම චැප්ටර් එකක් ඇතුල් කරලා තියෙනවා. හැම තැනකදීම ඔවුන් ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා වන විදියට වැඩ කිරීම සහ ඒ සඳහා නීතියෙන්ම ඔවුන්ට මේ EPA-PTA ක්‍රමයට දායක කරගෙන ඔවුන්ගේ සමාජ ආරක්ෂණය ආරක්ෂා කිරීමත් අපි කටයුතු කරලා තියෙනවා. අපි මේ වෙනකොට ඉලෙක්ට්‍රික් විදුලි කාර්මිකයින්, ඒ වගේම ගෘහස්ථ සේවිකාවන්, ඒ වගේම ත්‍රිරෝද රථ රියදුරන්, බස් රථ රියදුරන්, බස් රථ කොන්දොස්තරවරුන් මේ ආදී කණ්ඩායම් අපි දැනටමත් මුණ ගැහිලා තියෙනවා. සෑම බදාදා දිනකදීම මේ වගේ කණ්ඩායම් මුණ ගැහිලා ඔවුන්ගේ අවශ්‍යතා හඳලා ඔවුන්ටත් ඒ අයටත් ප්‍රොෆෙෂනල් ඇසෝසියේෂන් එකක් හදලා දෙනවා. බාය ඇසෝසියේෂන් එක තියෙනවා වගේ, ආකිටෙක්ස් ඇසෝසියේෂන් එක තියෙනවා වගේ හැම ප්‍රොෆෙෂන් එකටම අපි ඒ වෘත්තීය මණ්ඩලයක් හදලා දීලා ඔවුන්ට ඒ රෙකග්නිෂන් එක දීලා ඒ හරහා ඔවුන්ට ලයිසන්සි ක්‍රමයක් දීලා, ඒ කියන්නේ හැම රැකියාවක යෙදෙන්නම නම් මේ රටේ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනවා. ප්‍රැක්ටිෂනර් ලයිසන් එකක් හඳුන්වා දීම මේ හරහා සිද්ධ වෙලා ඔවුන්ට ඒ ගරුත්වය ලබා දීම අපි සිද්ධ කරනවා. ඒ වගේම වෘත්තීය මාර්ගෝපදේශකත්වය ලබා දෙනවා. ඒ වෘත්තීය මාර්ගෝපදේශකත්වය මිනිස් බල රැකී රක්ෂා දෙපාර්තමේන්තුව ලබා දෙන ගමන්ම අපි පාසල් මට්ටමින් ස්මාර්ට් ක්ලබ් ආරම්භ කරලා පාසලේ ඉඳලම මේ වෘත්තීය මාර්ගෝපදේශකත්වය ලබා දෙන්න අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය අපි සතුව තියෙන තවත් ආයතනයක්. ඒකට ශ්‍රම වෙළඳපොළට අදාළ අලුත් පාඨමාලා හඳුන්වලා දීලා මේ වෙළඳපොළේ සියලු දේවල් දැනුවත් කිරීම අපි ආරම්භ කරලා තියෙනවා. එවගේම ශ්‍රම වාසනා අරමුදල ඉතිහාසයේ මේ වගේ අරමුදල් වලින් තිබුණේ සෙවිලි තහඩු බෙදනවා, වෙසිකිල් කටවල් බෙදනවා, ඒවා වෙනුවට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්ම පොත් ලබා දෙන්න, අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා දෙන්න මේ අරමුදල් අපි වෙන් කරලා තියෙනවා. ඒ වගේම අරමුදල වඩාත් ශක්තිමත් කරන්න අපි තවත් ඔන්ලයින් ලොතරැයියකුත් මේ සඳහා හඳුන්වා දීලා තියෙනවා. මොකද මේ අරමුදලට මුදල් එන්නේ ලොතරැයි මණ්ඩලය හරහා තමයි අපිට මුදල් හම්බෙන්නේ. අපි තවත් ලොතරැයියක් මේ හරහා හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි පුද්ගලික සමාගමත් අලුත් විදියට අලුත් රැකියා අවස්ථා හොයාගෙන යුරෝපය වගේ රටවල්, කොරියා වගේ රටවල් වල අලුත් තත්ත්වයට පත් වෙලා තියෙන වහන්න තිබිච්ච ආයතනය අපි ඉස්සරහට ගිහිලා තියෙන ඒ පිළිබඳවත් මේ මූල්‍ය තත්ත්වය මම ඉදිරියේදී පැහැදිලි කරනවා. ඒ වගේම කුඩා කර ඵලදායිතා ලේකම් කාර්යාලයත් අපි අමාත්‍යංශයේ සතුව තියෙන්නේ. කුඩා කර්මාන්තවල ඵලදායිතාවය බලන්න අලුත් වැඩපිළිවෙලක් ලබා දීලා තියෙනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම අවම වශයෙන් කුඩා පරිමාණයේ ව්‍යවසායකයෙක් අලුතෙන් ගොඩනගන්න ඕනි කියන ඉලක්කය මේ නිලධාරීන්ට අපි ලබා දීලා තියෙනවා. රාජ්‍යංශයේ ඵලදායිතාවත් මේ කාර්යාලය හරහා තමයි බලන්නේ. ඒ වගේම මේ ආයතන දැන් ලාභ ලබන ආයතන තත්වයට අපි පත් කරලා තියෙනවා. ආයතන රාශියක් එතනදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙහෙයුම් ලාභණය, මෙහෙයුම් ලාභයෙන් බිලියන 7ක් අපි මහා භාණ්ඩාගාරයට ගිය පහුගිය සතිවල ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. වැටුප් ගෙවන්න අත්‍යවශ්‍ය ආහාර මිලදී ගන්න, ඒ අවශ්‍ය සහ සඳහා ඖෂධ මිලදී ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පිළිකාරෝහලටත් රුපියල් මිලියන 100ක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ශ්‍රම අධ්‍යයන ආයතනයේ භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරය ආයතනය බවට පත් කරලා මේ වෙනකොට අපිට ගිය අවුරුද්දේ ලැබිලා ලබා දීලා තිබෙන රුපියල් මිලියන 10ක් නැවත භාණ්ඩාගාරයට ලබා දීලා මේ අවුරුද්දේදී අපි ලබන ලාභයත් මහා භාණ්ඩාගාරයට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රම අධ්‍යයන ආයතනයත් මේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ ආයතන ලාභ ලබන්නේ. ඒ වගේම ජාතික වෘත්ති හා සුරක්ෂිත සහ සෞඛ්‍ය ආයතන නියෝෂ්‍ය ආයතනයත් මේ අවුරුද්දේදී මෙහෙයුම් ලාභයක් ලැබුවා. ගිය අවුරුද්දේදීත් ලැබුවා, මේ අවුරුද්දේදී ලැබුවා. ඒකත් අපි මහා භාණ්ඩාගාරයට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. විදේශ රැකියා ඒජන්සිය Tamange ස්ථාවර තැන්පත් ඉහළතාගෙන තියෙනවා. 2022 අවුරුද්දේදී වහන්න තිබිච්ච ආයතනයක්. මම ඒකේ සභාපතිවරයාට කිව්වා දෙසැම්බර් වෙනකොට මේක අඩු ගානේ බ්‍රේක් ඉවන් එකට ගෙනාවේ නැත්නම් මේ ආයතනය වහලා දානවා කියලා. අවසානයේදී මේ අවුරුද්දේ මැද වෙනකොට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වෙලාවේ මිලියන 67ක් ණය වෙලා තිබිච්ච ආයතනය දැන් මිලියන 300ක ස්ථාවර තැන්පත් දාලා තියෙනවා. අප්‍රේල් මාසේ වෙනකොට තවත් රුපියල් මිලියන 100ක ස්ථාවර තැන්පත් දාන්න ඔවුන් සූදානමින් ඉන්නවා කියන එකත් මම මතක් කරනවා. ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග එකතු වෙලා අපි ද්විපාක්ෂික වෘත්තීය සුරක්ෂිතතා උපදේශන පාඨමාලා හැදුවා. ඒ වගේම ලේබර් මාකට් ඇන්ඩ් රිකවරි ඇන්ඩ් ට්‍රාන්ස්ෆෝමේෂන් ස්ට්‍රැටජි එක ශ්‍රම වෙළඳපොළ ප්‍රතිසාධනය හා පරිවර්තනය කිරීමේ උපාය මාර්ග අපි සකස් කරලා තියෙනවා. විදේශ වෙළඳපොළේ ශ්‍රමිකයන්ට ඇති ඉල්ලුම ගැන සමීක්ෂණයක් අපි කරා නිල්සන් ආයතනය සමග එකතු වෙලා. ඒ වගේම ඉදිරි වසර 10 තුළදී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ පිළිබඳව අපි සමීක්ෂණ කරලා තියෙනවා. මොකද මේ සමීක්ෂණවල ප්‍රතිඵල තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අපි ලබා දෙන්නේ. කොයි වගේ අපිට හදලා දෙන්න ඕනේ අනාගත වැඩලෝකයට ගැලපෙන පුරවැසියෙක්ද කියන එක මේ සමීක්ෂණවල ප්‍රතිඵල අනුව තමයි අධ්‍යාපන අමාත්‍යංශය සකස් කරලා දෙන්නේ. ඒ වගේම ශ්‍රම වෙළඳපොළ පිළිබඳ ප්‍රතිපත්තිය අපි සකස් කරගෙන යනවා. ඒ වගේම සමාජ ආරක්ෂණය පිළිබඳ මූලික කටයුතු දැන් කරගෙන යනවා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගයේ ඇතිව. එතකොට අපි ප්‍රධාන ඉලක්ක විදියට කටයුතු කරන ඒ වලින් ප්‍රතිපත්ති සම්පාදනය යටතේ අපි ලබන අවුරුද්දේ නව රැකී ආරක්ෂා පනත අපි හඳුන්වා දෙනවා 1923 ඉඳලා තියෙන ආඥා පනත් වෙනස් වෙනවා අනාගත ලෝකයට ගැලපෙන ශ්‍රමිකයන් බිහි කරමින් තමයි මේ නීති කෙටුම්පත් කරන්නේ දැනට නීති කෙටුම්පත් අංශයේ තියෙන තව පොඩ දවසයි මේකට යන්නේ 50 13ක එකතුවක් තමයි මෙතනදි වෙන්නේ මේ සියල්ලම මහජන අදහස් ලබා ගන්න අපි සැසිවාර රාශියක් තියලා කන්සල්ටේෂන්ස් ගොඩක් තියලා තමයි මේ තොරතුරු අරගත්තේ ඒ වගේම 54 තියෙන විෂමතා අයින් කරන්න පුළුවන් වෙනවා කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කරලා කාන්තා සේවයේ නියුක්තිය වැඩි කරන්නත් මෙතනදී කටයුතු කරනවා ඒ වගේම මේවා කම්කරු උපදේශන සභාවට යොමු කරලා අද වෙනකොට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඇතුළු නිලධාරීන් රාශියක් ඉන්න ප්‍රාමාණික දැනුමක් තියෙන අය සැදුම්ලත් කමිටුවක් කරහා තමයි මේ පනත අවසන් කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ කියන එකත් මතක් කරනවා මේ පනත සම්මත වුණාම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥාප්ති බලාත්මක කිරීම සිද්ධ වෙනවා 100 155 වෘත්තීය සුරක්ෂිතතාවය හා ආරක්ෂාව පිළිබඳ සම්මුතිය C189 ගෘහ සේවකයන් පිළිබඳ සම්මුතිය C190 ප්‍රචණ්ඩත්වයට එරෙහි සම්මුතිය යන සම්මුති අලුතෙන් රැටිෆිකේෂන් කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා මේ පනත සම්මත වීමත් සමගම ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතත් සංශෝධනය කරලා අවසන් අධ්‍යයනයේ පවතින්නේ ඒ වගේම ජාතික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තිය යාවත් කරනු ලැබුවා ඒක ඉදිරි පස් වසර සඳහා අපි වැඩ කටයුතු කරලා තියෙනවා එවගේම ශ්‍රම වෙළඳ පොළ සංවර්ධන ප්‍රතිපත්තියක් හදලා තියෙනවා දෙසැම්බර් අවසන් වෙන විට ඒක ඉවර කරනවා ජනාධිපතිතුමාට අපි පිළිගන්න බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර කම්කරු සංවිධානය සමග එකතු වෙලා අනාගතයට අවශ්‍ය ශ්‍රම ඉල්ලුම ගැන අපි කලින් සඳහන් කරා වගේ ඒ ඉලක්ක සකස් කරමින් ඉන්නවා ඒ වගේම ජාතික ශ්‍රම සංක්‍රමණ සංගණනයක් අපි මේ වෙලාවේ ආරම්භ කරනවා ඒ වගේම ඩිජිටල්කරණය පිළිබඳවත් මතක් කරන්න ඕනි කම්කරු දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය හඳුන්වා දෙනවා නැෂනල් ලේබර් මාකට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එක NLIMS එකක් අපි හඳුන්වා දීලා සියලුම ආයතන සම්බන්ධ කරපු නැෂනල් ලේබර් මාකට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එක අපි මේ අවුරුද්ද තුලදී අපිට පටන් ගන්න පුළුවන් දැන් ඒකේ ටෙන්ඩර් කටයුතු තමයි ක්‍රියාත්මක වෙන්නේ කැබිනට් මණ්ඩලයේ මූලික අනුමැතියත් අපිට ලැබිලා තියෙනවා ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටලයිස් කිරීම ඒක ඩිජිටල් ගත කිරීම මේක රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ රාජ්‍යයට මුදල් බරක් නොවන විදියට වැඩ කටයුතු කරන්න සියලු කටයුතු දැන් සම්පාදනය වෙලා කැබිනට් මණ්ඩලයත් අනුමැතිය හිමි වෙලා තියෙනවා ඒ වගේම මේක හරහා මිනිස් ජාවාරමට තිත තියන්න ඒ වගේම ශ්‍රමිකයා සූරාකෑම නවත්වන්න ශ්‍රමිකයන් බඳවා ගැනීමේදී ක්‍රියා තියෙන ක්‍රියාපිළිවෙලට පදාත් වේගවත් කරන්න ඒ වගේම මේ නීති විරෝධී ක්‍රමවලටින් එවන මුදල් උණ්ඩිය ලේව සියල්ල වළක්ව ගන්න ඒ වගේම පැමිණිලි කිරීම ආදී සියල්ලම එකවර සිද්ධ කරන්න වගේම අපේ ශ්‍රමිකයෝ ඉන්න තැන හැම දෙයක්ම ලයිව් ලොකේෂන් බලා ගන්න පුළුවන් මට්ටමේ අපේ මේක සම්පූර්ණම හොඳ පද්ධතියක් බවට තමයි මේකපත් වෙන්නේ. ඒ වගේම රටේ සමාජ ආරක්ෂණය ගැන රැකියාවක් අහිමි වීමේදී රක්ෂණයක් ඒ කියන්නේ unemployment insurance එක ඒ වගේම මේ සමාජ ආරක්ෂණයම අපේ ශ්‍රමිකයන් වෙනුවෙන් කරන්න ජනාධිපති කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා ජනාධිපතිතුමා කමිටුවක් පත් කරලා මාස 3ක් ඇතුළත මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා දෙන්න කියලා අපිට දීලා තියෙනවා. ඒ අනුව මුළු රටේම සියලුම ශ්‍රමිකයින්ගේ සමාජ සුබසාධනයේ සමාජ ආරක්ෂාව ක්‍රියාත්මක වෙනවා. එතෙන්දී මාතෘපති ලාභ වන්දි ගෙවනවා. වන්දි ගෙවීම් තියෙනවා. ඒ වගේම unemployment insurance එක මේ හරහා ක්‍රියාත්මක වෙනවා. ඒත් එක්කම මේ සියල්ලත් එක්කම මේ වැඩපිළිවෙලත් එක්ක ශ්‍රමයට අභිමානයකුත් අපි ඇතුල් කරන්න බලාපොරොත්තු වෙනවා dignity of labor කියන concept එක යටතේ. ඒ වගේම අවිධිමත් අංශයේ සේවකයන්ට ගරුත්වයක් ආරක්ෂාවක් ලබා දෙන ගරුසරු වැඩපිළිවෙල පිළිබඳව මම සඳහන් කළා. එතනදී ඒ පවිත්‍රතා අංශයේ ඉඳලා හැම පුංචි මිනිසයටම ඒ ගරුත්වය ලබා දීමේ වැඩපිළිවෙල අපි කටයුතු කරනවා. ඒ වගේම උතුරේ සංවර්ධනයේ වෙනුවෙන් අපේ දායකත්වය ලබා දෙන්න උතුරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් නව පුහුණු සංකීර්ණයක් පුහුණු මධ්‍යස්ථානයක් අපි ආරම්භ කරන්න කටයුතු කරනවා. අපි ග්ලෝකලුත් අරගෙන රැකී ආරක්ෂා අරගෙන අපි යාපනයට ගියා. අපි පුහුණු මධ්‍යස්ථානයකුත් යාපනයට ලබා දෙනවා. ඒ වගේම නැගෙනහිර පළාතටත් ඒ විදියටම අපි ග්ලෝකල් අරගෙන යනවා. වගේම අලුත් පුහුණු මධ්‍යස්ථානයක් දැනටමත් අපි ස්විස්සලන්ත ආණ්ඩුවත් එක්ක එකතු වෙලා දැනට ආරම්භ කරලා තියෙනවා. තවදුරටත් ඒක ප්‍රියාත්ව කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රම වෙළඳ පොළ යථා තත්ත්වයට පත් කිරීම සඳහා පරිවර්තනීය උපාය මාර්ග අපිට ගන්න සිද්ධ වුණා. මොකද කොවිඩ් තත්ත්වය ආර්ථික තත්ත්වය මේ සියල්ල එක්ක රටේ ආයතන කඩාගෙන වැටුණාම අපේ වෙළඳාම් මේ මිනිසුන්ගේ රැකී ආරක්ෂා සඳහා බරපතල ප්‍රශ්න ඇති වුණා. ඒ සඳහා ඒ රිකවරි එක කරන්නේ කොහොමද ඒක නැවත නගා සිටුවන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි වැඩ කටයුතු සූදානම් කළා. ඒ වගේම සේවකීන්ගේ වෘත්ති හා සෞඛ්‍ය සුරක්ෂා කිරීම සඳහා මේ වෙනකොට අර අපි කලින් කිව්වා වගේ කර්මාන්ත ආවරණයේ පරිදි සේෆ්ටි කමිටුත් 288ක් කර්මාන්ත ශාලාවල හදලා තියෙනවා. අර සේෆ්ටි ඔෆිසර්ට අමතරව සේෆ්ටි කමිටුත් මේ වෙලාවේ හදලා තියෙනවා. ඒ වගේම මේ දීපාර්ශිකව එකතු වෙලා රාජ්‍යයන් සමග කරන වැඩකටයුතු මේ සියල්ලම අපේ අමාත්‍යංශයේ නිලධාරීන් ඒ වගේම රාජ්‍ය ඇමතිතුමා ඒ වගේම අපේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් ඒ වගේම අපේ ආයතනවල සභාපතිතුමන්ලා ඒ වගේම අපේ ආයතනවල අධ්‍යක්ෂ ජනරාල්තුමන්ලා ඒ ඒ නිලධාරීන් සියලුම අමාත්‍යංශයේ නිලධාරීන් විශාල සහයෝගයකින් විශාල කැපවීමකින් මේ කටයුතු සඳහා අපි වැඩ කටයුතු කරනවා විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයේ නිලධාරීන් අර විදේශ කටයුතු ඇමතිතුමා කිව්වා වගේ රෑ නිදි වරාගෙන වැඩ කටයුතු කරලා තමයි මේ තත්ත්වයට එන්න පුළුවන්කම ලැබුණේ. අපි රාජ්‍ය සේවකයන්ගේ හොඳ කියද්දි, ඒ අය වැඩ කරද්දි, ඒ අයගේ හොඳ පිළිබඳව අපි කියන්න ඕනේ. හැබැයි වැරදි කරනකොට කරන්නේ නැති වෙනකොට අපි ඒවත් නම් කරලා කියන්නත්. ඔයි මේ ට්‍රෙෂරියේ සමහර නිලධාරීන් නිසා මීටත් වඩා ගේන්න පුළුවන් මුදල්. මොකද ට්‍රෙෂරියේ නිලධාරීන්ම මේ පාර්ලිමේන්තුවේ කමිකුටර ඇවිල්ලා කිව්වා දැන් ඩොලර් එනවා ඇති. ඒ නිසා විදේශගත ශ්‍රමිකයොන්ට ලබා දෙන සහන තවදුරටත් ලබා දෙන්න ඕනේ නැහැ කියලා. බැරි වෙලාවට සල්ලි යොපු ශ්‍රමිකයොන්ට අමාරු වෙලාවේ හුස්ම ගන්න සල්ලියෝපු ශ්‍රමිකයොන්ට දැන් දෙන ප්‍රතිලාභ ටික නතර කරන්න පවා කියන්නේ ඔය ට්‍රෙෂරියේ ඉන්න සමහර නිලධාරීන් ඇවිල්ලා. ඒ නිසා ඒ අය මේ රටේ මේ මිනිස්සුන්ගේ පපුවේ තෙතමනයක් නැති වුණාට අපිට මේ මිනිස්සුන්ගේ දුක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ රට නැවත ගොඩනගන්න ඕනේ. ඒ නිසා අපිට තව ඩොලර් අවශ්‍යයි. අපිට තව ඩොලර් ලබා ගන්න ඕනේ. ඒ නිසා මේ වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් මේ නිලධාරීන් සියලුම දෙනා එකතු කරගෙන අපි ක්‍රියාත්මක කරනවා. නැවත වතාවක් අපි විදේශ කටයුතු අමතිතුමාටත් රාජ්‍ය අමතිතුමාටත් අපේ නිලධාරීන්ට තානාපති සේවයේ නිලධාරී සියලු දෙනාටමත් අපේ අමාත්‍යංශ නිලධාරීන්ටත් අපට සහයෝගය දෙන අපේ වැරදි අඩුපාඩු පෙන්වලා දෙන විපක්ෂයේ සියලු මන්ත්‍රීතුමන්ලටත් අපේ ස්තුතිය පළ කරනවා. මේ කාර්යය ඉස්සරහට යන්න ඔබේ විවේචනත් අපට අත්‍යවශ්‍යයි. බොහොමත්ම ස්තුතියි.
Thank you, honorable member. Honorable member, you have a point of order?
Not a point of order. පැහැදිලි කිරීමක් ගරු සභාපතිතුමනි.
Can you make it quick?
Yes. ගරු ඇමතුමනි, විදේශ ගතවල ඉන්න අපේ ශ්‍රමිකයන් ඒ වගේම විදේශ ගතවල ඉන්න අපේ ව්‍යාපාරිකයන්ට තීරුබදු රහිත වාහනයක් ඒගොල්ලන්ට ගන්න ඕන නම් කොපමණ ඩොලර් ප්‍රමාණයක් ආයෝජනය කරන්න ඕනද ගරු ඇමතුමා?
Thank you. Honorable Minister.
ගරු මන්ත්‍රීතුමා, ඒකේ ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. Taman එවන ලද මුදලෙන් අඩක්ක ලයිසන් එකක් තමයි නිකුත් වෙන්නේ බලපත්‍රය. ඒ කියන්නේ මේක තීරුබදු සහනයක් නෙවෙයි, වාහනයක් ගෙන්වීම සඳහා බලපත්‍රයක් පමණයි. Taman එවන ලද මුදලෙන් භාගයක්. හැබැයි අවාසනාවකට තාම කැබිනට් මණ්ඩලයේ මට අනුමැතිය ලබා දීලා තිබුණාට මේක ඉස්සරහට ක්‍රියාත්මක කරන්න ට්‍රෙෂරි එක තාම අනුමැතිය ලබා දීලා නැහැ. මොකද ඩොලර් ඇති නිසා රටට. ඒගොල්ලෝ කියන්නේ.
Thank you. Honorable Selva Madikala Nadan, you have 13 minutes. Honorable member,
මට තප්පරයක් පැහැදිලි කිරීමක් කරගන්න. ගරු ඇමතුමා, උපදේශකාරක සභාවේදීත් අපි කතා කළා. ගරු ඇමතුමනි, උපදේශකාරක සභාවේදීත් කතා කරා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධව සහ විශේෂයෙන් වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ නෙමෙයි ඉන්නේ පෞද්ගලිකාංශ සේවකයෝ, ඒ අයගේ වැටුප් වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. ඔබතුමා මට එන්නේ ඉස්සෙල්ලා කතාවේ
කිව්වට
ඒක පැහැදිලි කරගන්න ඕන.
Thank you, honorable minister.
රාජ්‍යංශයේ වැටුප් වැඩිවීමට සමගාමීව පෞද්ගලිකාංශයේ වැටුප් වැඩි කරන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා. ඒ වගේම අපි අවම වැටුප් නිර්ණය කිරීම සඳහා වූ අපේ කමිටු රැස් වෙලා, ඒ වගේම අපේ NLAC එක National Labour Advisory Council එක රැස් වෙලා ඒ සම්බන්ධයෙන් සියලු දෙනාගේ එකඟතාවය ලබාගෙන අපි අවම වැටුප ඉහළ දැමීම සඳහා කටයුතු කරලා තිනවා. අපි කැබිනට් මණ්ඩලයේ සහරහා යොමු කරලා තිනවා. අපි ඉදිරියේදී ඒක අවම වැටුප නිවේදනය කරන්න පුළුවන් වෙයි. අපි මේ හැම අවස්ථාවකටම සහයෝගය ලබා දෙන අපේ වෘත්තීය සමිතිය සහ ආම්පුතුන්ගේ සංගම්වලටත් අපි ස්තුතිවන්ත වෙනවා. මේ සඳහා එකඟතාවයෙන් වැඩ කරනවා මේ කටයුතු වලදී.